මීනාට ගරු අලවතෝල මැතිතුමා, ඔබතුමාට විනාඩි 9ක් වෙන් කර තිබෙනවා. ඊට පෙර ගරු ශ්‍රියාණි විජේවික්‍රම මැතිනියට මුලාසනයට ආරාධනා කරනවා. මම හිතනවා කාන්තා කටයුතු විවාදයේදී මන්ත්‍රීතුමියක් මුලාසනය දැරීම තවත් ගරුත්වයක් කියලා.
ගරු මන්ත්‍රීතුමා කතා කරන්න.
විශේෂයෙන්ම බොහොමත්ම ස්තුතියි ගරු සභාපතිතුමිය. ඒ වගේම මේ අවස්ථාවේදී අමාත්‍යාංශ තුනක වෛශිෂ්‍ය කතා කරන අවස්ථාවේ මම මුලින්ම අවධානය යොමු කරන්න කැමති විදේශ සේවා කටයුතු අමාත්‍යාංශයේ අපේ තලතා අතුකරල මැතිණියගේ අමාත්‍යාංශය යටතේ වචන ස්වල්පයක් කතා කරන්න. මොකද අපේ පළාතේ කුරුණෑගල එහෙම නැත්නම් වයම් පළාත ගත්තාම විශාල පිරිසක් පහුගිය වසර ගණනාවක් තුළ විදේශ රැකියා ක්ෂේත්‍රය තුළ විශාල රැකියා ප්‍රමාණයක් ලැබපු අය. ඒ වගේම විදේශ රැකියා ආයතන එහෙම නැත්නම් ඒජන්සි ආයතන විශාල ප්‍රමාණයක් තියෙන අපේ පළාතේ කුරුණෑගල, ඒ කියන්නේ වයම් පළාත තුළ තමයි මං ඉඳන් කොළඹට පස්සේ වැඩිම විදේශ රැකියා ආයතන ප්‍රමාණයක් ක්‍රියාත්මක වෙන්නේ. ඉතින් මේ නිසා අපි අපේ ගම් ප්‍රදේශ දිහා බැලුවාම පසුගිය වසර ගණනාවක් තුළ මේ විදේශ රැකියා ක්ෂේත්‍රයේ රැකියා අවස්ථා ලබලා ඒ වගේ ඒ ප්‍රදේශයට විශාල විදේශ විනිමයක් එකතු කරලා දෙන්න අපේ ප්‍රදේශයේ ශ්‍රමිකයන්ට එහෙම නැත්නම් ඒ පුජ්‍යලයන්ට අවස්ථා උදා වෙලා තියෙනවා. ඒ වගේම මේ පිළිබඳව අපේ සතුට ප්‍රකාශ කරනවා. ඒ රැකියා තුලින් ඒ අය පෞද්ගලික වශයෙන් වගේම පොදු වශයෙන් රටක් හැටියට විශාල සේවයක් අපේ රටට ලබා දීලා තියෙනවා මේ ශ්‍රමිකයන්. විශේෂයෙන්ම සම්ප්‍රදායික අපේ අපනයන භෝග වන තේ, පොල්, රබර් වගාවෙන් අපි විදේශ විනිමය ලැබුවා කාලයක්. ඊට පසු අපි ඇඟලුම් ක්ෂේත්‍රය තුළ අපි මූලිකත්වයේ ලැබලා තිබුණා විදේශ විනිමය ලබා ගන්න. නමුත් පසු කාලීනව මේ විදේශ රැකියා ක්ෂේත්‍රය තුළින් තමයි අපි මූලිකත්වයට ඇවිල්ලා තියෙන්නේ. අපිට විදේශ විනිමය ලබා ගැනීමේ එක ක්ෂේත්‍රයක් හැටියට. ඉතින් ඒක නිසා අපි එක වෙලාවකට අපිට කල්පනා වෙනවා මේ විදේශ රැකියාවල නිරත වෙලා ඉන්න අපේ සහෝදරියන් විශාල සේවයක් අපේ රටට විදේශ විනිමය ලබා දීලා අපිට ක්‍රියාත්මක කරනවා. ඉතින් අපි රටක් හැටියට අපේ මේ සේවාව ලබා දීලා අපිට මේ තරම් විශාල කාර්යයක් ඉෂ්ට කළ දෙන උදවියට අපි සලකන ප්‍රමාණවත්ද කියලා අපිට එක වෙලාවකට හිතෙනවා. මොකද අපි අවුරුදු 30ක යුද්ධයක පැටලා හිටපු වෙලාවේ විශේෂයෙන්ම මේ විදේශ රැකියා ක්ෂේත්‍රයෙන් ලැබුණු මුදල් මං හිතන්නේ අපිට විශාල හවුහරණක් වුණා ඒ හැම කටයුත්තකටම. ඒ වගේ අද අපේ එදිනෙදා කටයුතු ක්‍රියාත්මක කිරීමේදීත් මේ ලැබෙන විදේශ විනිමය මං හිතන්නේ ඉතාමත් වැදගත්. ඒ නිසා අද අපේ සමාජය තුළ අපි දකිනවා මේ විදේශ රැකියාවක් කරලා ඒ අපේ රටට විදේශ විනිමය ලබා දෙන උදවියට අපි නිසි පිළිගැනීමක් නිසි අවස්ථාවක් අපි සමාජයක් හැටියට අපි ලබා දීලා තියෙනවද කියන ප්‍රශ්නය අපිට එනවා. විශේෂයෙන්ම අපි තලතා අතුකෝරල මැතිණිය මේ අමාත්‍යාංශය බාරගත්තාට පස්සේ ඉතින් මේ විශාල උත්සාහයක් ගන්නවා මේ ශේෂ්ඨයේ නියැලලා හිටපු මේ සේවාව මේ රටට මේ කරන එයාලගේ විශාල කාර්යභාරය ඇගෙයිමට ලක් කරන්න. නමුත් අපිට සමාජය තුළ මේක තවදුරටත් එහෙම නැත්තම් මේ ඇගෙයිමක් තියනවද කියන එක ගැටලු සහගත තත්ත්වයක්. ඉතින් විශේෂයෙන්ම මේ ශේෂ්ඨය ගැන කතා කරනකොට අද වෙනකොට අපි විශේෂයෙන්ම නොයෙකුත් පසුබෑම් ගණනාවක් තියෙනවා. ශ්‍රී ලංකාව තවමත් සංවර්ධනය වෙන රටක් හැටියට මම විශ්වාස කරනවා මේ විදේශ රැකියා ක්ෂේත්‍රය තවදුරටත් අපි ඉස්සරහට අරන් යන්න අපි අවශ්‍ය වෙනවා. මොකද රටේ ජනතාව විශේෂයෙන්ම මේ ක්ෂේත්‍රයේ අපි කල්පනා කරනවා කාන්තාව ගැන විතරක් අපි කතා කරනවා, කාන්තාව විතරක් නෙමෙයි විශාල පිරිමි සංඛ්‍යාවක් මේ විදේශ රැකියාවල නිරත වෙලා ඉන්නවා. ඉතින් අපේ රට ඉදිරියේදී සංවර්ධනය එහෙම නැත්නම් අපේ රටට ආයෝජක ඇවිල්ලා අපේ රට ඒ වගේම අපේ දේශීය ආයෝජක අපේ කර්මාන්ත නොයෙකුත් දේවල් ආරම්භ කරලා අපේ රට දියුණු තත්ත්වයකට එනකොට අපි කවුරුත් නවත්තන්න අවශ්‍ය වෙන්නේ නැහැ. මේ විදේශ සේවයට යන අය කවුරුත් කැමැත්තෙන් විදේශගත වෙලා රැකියා කරනව නෙමෙයි. අපිට පුළුවන් වෙනවා ඉබේම ඒ අය අපේ රටේ කර්මාන්තශාලාවල එහෙම නැත්නම් අපේ රටේ රැකියාවලට මේ අය යොමු කරගන්න එහෙම නැත්නම් අලුතෙන් තරුණයන් යොමු කරගන්න අවස්ථාව අපිට ලැබෙනවා. ඒක අපි නීති රීති දාලා අපිට නමත්තලා අපිට ක්‍රියාත්මක කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ඒ නිසා අපි විශ්වාස කරනවා අපි ඒ තැනට එනකන් අපි මේ අවස්ථාවන් සීමාවන් නොකර විශේෂයෙන්ම කාන්තාව සම්බන්ධයෙන් යම් යම් සීමාවන් දැමීම අපි කවුරුත් එකඟයි. මොකද දරුවන් ඉන්න අම්මලා විදේශගත වෙන සමාජීය ප්‍රශ්න ගණනාවක් එන්න පුළුවන්. නමුත් ඒ වාගේ යම් යම් සීමා අපි ඇති කරමින් මේ කටයුත්තට අපි ප්‍රති ගණනාවකින් එක පැත්තකින් මානසික පැත්ත වගේම තවත් ප්‍රති ගණනාවකින් මේ ගැන හොයලා බලලා අපි කටයුතු කරනවා නම් තමයි ඉතාමත් වැදගත් වෙන්නේ. මොකද විශේෂයෙන්ම අද තරුණ පිරිස් එහෙම නැත්නම් පිරිමි විපාශ්‍රමයනුත් විදේශගත වෙන ප්‍රමාණය පහුගිය වසරවල් කීපෙම වසරින් වසර අඩු වෙලා තියෙනවා. ඉතින් ඒ පිළිබඳව මම හිතන්නේ බැලුවාම අපිට ලැබෙන විදේශ විනිමය අපිට වාර්ෂිකව ලැබෙන ප්‍රමාණය මට ලැබිලා තියෙන දත්ත අනුව පසුගිය කාලවල අපිට රුපියල් බිලියන 8ක් පමණ මේ විදේශ රුපියල් නෙවෙයි ඩොලර් බිලියන 8ක පමණ ආදායමක් වසරකට අපිට ලබා ගන්න මේ විදේශ රැකියා ශ්‍රේෂ්ඨයේ මම හිතන්නේ විදේශ රැකියා කිව්වම විදේශ රැකියා ශ්‍රේෂ්ඨයේ රැකියා අවස්ථා ගණනාවක් තියෙනවා. එකක් තමයි මැදපිරික රටවල් හා ආශ්‍රිතව සහ කොරියාව වැනි රටවල් වලට විදේශවාන නියුක්ති කාර්යාංශයේ සම්බන්ධ වෙලා එහෙම නැත්නම් ලියාපදිංචි වෙලා යන විදේශ රැකියා ඊට අමතරව වෙනත් රටවල් යුරෝපයේ සහ අනිකුත් රටවල් වල අද අපේ විශාල පිරිසක් විදේශ රැකියා ශ්‍රේෂ්ඨයේ ඉදලා ඉන්නවා. ඉතින් මේ ඔක්කොම ගත්තාම අපිට මෙවැනි මුදලක් ලැබුණා පහුගිය කාලවලදී. නමුත් මේ වර්ෂ වෙනකොට මම හිතන්නේ මේ ප්‍රමාණය ඩොලර් 6.5කට විතර අඩු වෙලා තියෙනවා. ඉතින් මේ ගැනත් අපි හොයලා බලන්න ඕනි. ඒ වගේම මේ ශ්‍රේෂ්ඨයේ මං හිතන්නේ මේ ශ්‍රේෂ්ඨයේ කටයුතු කරන ඒජන්සිකරුවා එහෙම නැත්නම් විදේශ රැකියා නියෝජිත මහත් මහත්මීන්ටත්
ගරු මන්ත්‍රීතුමා තව විනාඩි දෙකක් කාලයක් තියෙන්නේ.
ඔව්. ඒ අයගේ ප්‍රශ්න ගැන අපි අවබෝධයෙන් කටයුතු කරන්න ඕනි කියලා මම විශ්වාස කරනවා. මොකද මේ ශ්‍රේෂ්ඨයේ ඒ අයගේ උනන්දුව මත තමයි මේ තරම් ජයග්‍රහණ ගණනාවක් අපිට ලබා ගන්න අවස්ථාව උදා වුණේ. ඒ වගේම ගරු ඇමතිතුමියගේ අවධානයට මම යොමු කරන්න කැමැති විශේෂයෙන්ම මැද පෙරදිග කලාපයේ ශ්‍රමිකයන් සපයන රටවල් රාශියක්ම තියෙනවා. ඉන්දියාව, නේපාලය, බංගලාදේශය, පකිස්තානය, ෆිලිපීනය, කෙන්යා, උගන්ඩා වැනි ඒ වගේම වියට්නාම් වැනි රටවල්. නමුත් අප රජය විසින් රජයක් විදිහට තරඟකාරී රටවල් වල තත්ත්වය ගැන සලකා නොබලා අපි හිතුමතයට පඩි වැඩි කර එහෙම නැත්නම් අපි පඩි වැඩි කරලා අපි නොයෙකුත් ගිවිසුම් වලට අපි අවස්ථාව වලට එළඹුණාම අපිට මේ තරඟකාරී අවස්ථාව මේ විශේෂම පිරිමි පාර්ශ්වය විදේශගත වීමේදී අපිට අහිමිලා තියෙනවා. මේක විශේෂයෙන්ම පෞගේ ආයවැය තුලින් අපි ඉදිරිපත් කරපු යමාර යෝජනා තුල අපිට මේ ශේෂ්ත්‍රයේ යම් යම් අහිතකර තත්ත්වයන් උදා වෙලා තියෙනවා. ඒ නිසා ගරු ඇමතිතුමිට මම යෝජනා කරනවා පහුගිය කාලෙදී සිදුවුණු අහිතකර එහෙම නැත්නම් අපි ඉදිරිපත් කරු යම් යම් අපිට තරඟකාරී රටවල් සඳහා තියෙන පරි ප්‍රමාණයට වඩා අපි ඉදිරිපත් කරලා තියෙනවා නම් විශේෂයෙන්ම නියෝජිත මහතු සමග සාකච්ඡා කරලා අපි මේ විදේශ රටවල් වල ගෙවන අඩු ප්‍රමාණයක් සලකා බලලා මේ පිළිබඳව හොඳ මධ්‍යස්ථ තැනකට අපි ආවොත් මේ ශේෂ්ත්‍රයේ තවදුරටත් අපිට ඉස්සරහට ගෙනියන්න විශේෂයෙන්ම රුකුලක් වෙනවා කියන එක ගරු අමාත්‍යතුමීට මතක් කරන්න ඕනි. ඒ වගේම එතුමිට මේ කටයුතු ක්‍රියාත්මක කරන්න විශේෂයෙන් එතුමිට විශාල උවමනාවක් තියෙන මේ ශේෂ්ත්‍රයේ ගැටලු සහගත තත්ත්වයන් විසඳගෙන මේ මානසික පැත්ත සහ විශේෂයෙන්ම කාන්තාව පැත්ත සහ අනිකුත් මේ ශේෂ්ත්‍රයේ කඩා නොවැටෙන්න මේක ඉස්සරහට අරයන් ඒ වැඩ පිළ ක්‍රියාත්මක කරන්න ගරු අමාත්‍යතුමීට ශක්තිය ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරමි. ඒ වගේම එතුමගේ අමාත්‍යංශ ලේකම්තුමා ඇතුළු ඒ නිලධාරී මණ්ඩලයටත් ඒකාරී ඉෂ්ට කරන්න ශක්තිය ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරමින් ඉදිරි කාලයේදී තවදුරටත් මේ විදේශ රැකියා අපේ රටේ අපි ඉස්සරහට ගෙනියන්න අවශ්‍ය වැඩපිළ ක්‍රියාත්මක කරන්න එතුමිට ශක්තිය ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරමින් ඔබට ස්තුතියි.
බොහොම ස්තුතියි ගරු මන්ත්‍රීතුමා. ඊළඟට ගරු බිමල් රත්නායක මන්ත්‍රීතුමා.
ගරු සභාපතිතුමීනි, කාන්තා කටයුතු සහ අනිකුත් අමාත්‍යයන් සම්බන්ධ විවාදයේදී කරුණු කීපයක් කියන්න කැමැතියි ලැබිලා තිබෙන කෙටි වේලාව ඇතුළතදී. පළමු කාරණය තමයි ගරු සභාපතිතුමීනි, දැන් කාන්තා හා ළමා කටයුතු පිළිබඳ විශාල කරුණු ප්‍රමාණයක් ගරු මන්ත්‍රීවරු පැත්තෙන් ඉදිරිපත් කරනු ලැබුවා. මම හිතනවා මේ කරුණු කාරණා පිළිබඳව ඒ අදාළ අමාත්‍යංශයේ දන්නවා කියලා නොදන්නා කරුණු නෙමෙයි. නමුත් බොහෝ විට තිබෙන දේ තමයි මේ අපි හොඳින්ම දන්නා කරුණු ඒ විශේෂයෙන්ම වෙන අඩුපාඩුකම් සහ වැරදි වළක්වා ගන්න අසමත් වෙන එක තමයි අපි පහුගිය කාලෙම සෑම ක්ෂේත්‍රයකම දකින්නේ. ඒක කාන්තා සහ ළමා කටයුතු සම්බන්ධවත් එලෙසම තිබෙනවා. ඒ අතර මම විශේෂයෙන්ම කියන්න කැමති දැන් ළමා අපචාර පිළිබඳව විශාල සාකච්ඡාවක් අප රටේ තිබෙනවා, ලෝකෙත් තිබෙනවා. මම දැක්කා ඊයේ ෆ්‍රාන්ස් ජනාධිපතිවරයා කාන්තාවන්ට එරෙහි ප්‍රචණ්ඩත්වයට එරෙහි දිනේදී ෆ්‍රාන්ස් ජනාධිපතිවරයා ප්‍රකාශ කළ තිබුණා ප්‍රංශයේ පවා දින හැම සෑම දින තුනකටම එක කාන්තාවක් ගෘහස්ත ප්‍රචණ්ඩත්වය නිසා මැරෙනවා කියලා. ඒ කියන්නේ අවුරුද්දකට ප්‍රංශයේ කාන්තාවන් 125ක් මැරෙනවා කියලා. මම දන්නේ ලංකාවේ තත්ත්වය මොකක්ද කියලා. සමහර ලංකාවේ මැරණ ගාන අඩු ඇති, මැරි ජීවත් වෙන ගාන තමයි මම හිතන්නේ වැඩි ඇත්තේ. ළමා අපචාර ගත්තත් මා මේ පිළිබඳව දිගටම කරුණු කියලා තිබෙනවා. මා විශේෂයෙන්ම විදේශ රැකියා ඇමතුමිය අධිකරණ ඇමතුතුමියක් නිසා මා ඔබතුමියගෙන් ඉතාමත්ම දැඩි වෙල්ලාස ඉන්නවා. කලින් අධිකරණ ඇමතුමාට මේක ඇති වෙන්න කරුණු පැහැදිලි කළ දුන්නා. සාගල රත්නායක ඇමතුරට ඇති වෙන්න කරුණු කිව්වා. මම පාර්ලිමේන්තුවේ ප්‍රශ්න අරගෙන ඔප්පු කළා පෙන්නුවා. ගරු ඇමතුමියනි, අපේ රටේ ළමා අපචාර නතර කරන්න ඔබතුමියට තනියම හෝ මේ රටේ මේ යන ක්‍රමයට බැහැ. නමුත් අපි දන්න සැබෑ සත්‍ය තමයි ළමා අපචාර නඩුවලින් වැරදිකරුවන් වෙන්නේ 4%යි සාමාන්‍ය උසාවිවල. ඒක ඔබතුමිය දන්න, ඔබතුමිය ඉගෙනගෙනත් තිබෙනවා. ලෝකෙ පුරාමත් සාමාන්‍ය උසාවිවල අහන නඩුවලින් ළමා අපචාර සම්බන්ධ වැරදිකරුවන් 8%කට වඩා වැරදිකරුවන් වෙන්නේ නැහැ. මොකද ළමයින් බයයි. ළමයින්ට කියන්න තේරෙන්නේ නැහැ. සාක්ෂි පරස්පරතාවයේ විසින්ම ඒ අපරාධකරුවන් නිදහස් වෙනවා. ලංකාවේ තත්ත්වයට පමණයි. ලංකාවේ 4.4% ලෝකෙ 8%යි ගාණ. ඒ නිසා අපි දිගින් දිගටම විද්‍යා දැරවියගේ ඝාතනය සම්බන්ධ කරුණත් වීදී ජනාධිපතිවරයා යාපනයේදී ගිහිල්ලා ඒ දරුවාගේ දෙමාපියන්ට කිව්වා විශේෂ ළමා අධිකරණ ළමා අපචාර පිළිබඳ අධිකරණයක් ඇති කරනවා කියලා. නමුත් එතුමගේ ගොඩක් පොරොන්දු වගේ මේ පොරොන්දුවත් කරලා නැහැ. නමුත් ඒකට ඒ වෙලාවේ අපි දැක්ක අධිකරණ ඇමතිවරයාගේ පැත්තෙනුත් තිබුණා යම්කිසි බාධාවක්. නමුත් ඔබතුමියට මම ඇති වෙන්න මේ සභාවේ මම කියලා තියෙනවා, මම මේකන ටිකක් හොලා තියෙන නිසා, ගොඩක් නෙමෙයි පොඩ්ඩක් හොලා තියෙන නිසා, දකුණු ආප්‍රිකාවේ නැත් අයර්ලන්තයේ එංගලන්තයේ මේ විශේෂ ළමා අපචාර පිළිබඳව හොයන්න තියෙන අධිකරණවල කන්විෂන් රේට් එක 75.76%යි. වැරදිකරුවන් 75%කටම දඬුවම් ලැබෙන තූජිතයන්. මොකද මේක ස්වභාවය තමයි, ළමා අපචාර කරන පුද්ගලයන් එකකින් නතර වෙන්නේ නැහැ. ගෞරවමතුමා, මොකද මේවා ආයේ ඔබතුමාගේ අමාත්‍යාංශයට එනවා සමාජ මිදුවනට පස්සේ සමීග සයිබල ගන්නන්නේ නේ පසු ඔබතුමාට වෙන්නේ. ඒ කියන්නේ එකකින් නතර වෙන්න සාමාන්‍යයෙන් ඔවුන්ගේ අපරාධ දායකත්වය අඩුම වශයෙන් 4 දෙනෙක්වා. يعني එක අපචාරයක් කළා බේරුණාම 4ක් 5ක් ගිහිල්ලා අර ලොකුම තත්තර පස් වුණාට පස්සේ තමයි අහුවෙන්නේ. ඒ නිසා මා අධිකරණ ඇමතුමිය ඉල්ලා සිටිනවා වෙන ලොකු වැඩ කරන්න ඔබතුමගේ ප්ලෑන් සැලසුම් නැති. නමුත් කෙසේ හෝ ළමයින් සහ ළමා අපචාර පිළිබඳව විශේෂ අධිකරණයක් මෙරටේ පිහිටවන්න. අනිවාර්යයෙන්ම අපරාධකරුවන්ගේ වැඩි ප්‍රමාණයක් ළමා අපචාර නතර කරන්න ඔබතුමියට බෑ. ඒක නතර වෙන්නේ නැහැ. නමුත් අපරාධකරුවන්ට දඬුවම් දෙන්න පුළුවන්. නැත්තම් වෙන්නේ අපරාධකරුවත් අපරාධ ලක්ෂ්‍ය දැරිවියත් දෙන්නම එකම සමාජ ජීවත් වෙනවා. එකම සමාජ එක ළඟ ජීවත් වෙන ඔබතුමිය දන්නවා වැඩිම අපචාරවල ලක් වෙන අය සමීපතමයන්ගෙන් තමයි අපචාර ලක් වෙන්නේ. නැතුව කොළඹ කෙනෙක් අනුරාධපුර කෙනෙක්ගෙන් දූෂණය වෙන්නේ නැහැ. කොළඹ කෙනෙක් මොනරාගල කෙනෙක්ගෙන් දූෂණය වෙන්නේ නැහැ. ඒ කිට්ටුව ප්‍රදේශයෙන්ම තමයි වෙන නිසා අපරාධකරුවා උදේහවස දැකදක තමයි ජීවත් වෙන්නේ. ඒ නිසා මම මේක ඔබතුමින් කරුණාවෙන් ඉල්ලා සිටින්නේ. ඔබතුමින් මේ ප්‍රශ්නේ සම්පූර්ණ විසඳන්න බෑ. 10%ක්වත් විසඳන්න බෑ. ඔබතුමින් මේ කවුරු වෙතෙන්ට ආවත් මේ සෙටප් එකත් එක්ක. නමුත් කරුණාකරලා සිටින්නේ ඔබතුමිය විශේෂක්තු ප්‍රදේශ අරගෙන විශේෂ ළමා අධිකරණයක් ළමා අපචාර පිළිබඳ අධිකරණයක් පිහිටවන්න. ඒක තමයි අපිට කරන්න තියෙන ප්‍රධානම ඉල්ලීම. ඒ වගේම මම කනගාටු වෙනවා විද්‍යා දැරවියගේ ඝාතනයේදී ඒ දූෂිතයන් ආරක්ෂා කරන්න අධිකරණයෙන් චෝදනා ලැබපු අය අතර ඔබතුමියගේ ඇමතිවරියක් ඉන්නවා. මම එක කියනවා කීමේ මේ ආණ්ඩුවේ ඇමතිවරු මම නම කියන්නේ යම් කිසි ඒ ඇමතිවරියට දරුවන් ඉන්න නිසා යාපනයේ මහා අධිකරණය නම් කළා තිබෙනවා. ඒ අපරාධකරුවන් ඒ දැරිවිය දූෂණය කරන්න ගෞතු දූෂණය කරපු ප්‍රධාන චෝදිතයා පන්නලා රටපන්නන්න දායක වුණා කියලා මම නෙමෙයි.
දරු ඇමතුමිය
Mangitan ne ape garu Bimal Ratnayaka mathumata me mantrithumata ප්‍රශ්නයක් නොවෙන්න මම ඒ ගැන පුංචි නිවැරදි කිරීමක් කරන්න ඕනේ අපේ ගරු ඔබතුමා ඔය කියන ඇමතුමිය මෙතන නැහැ නමුත් එහෙම චෝදනාවක් කරන්නකින් බලකෙන්න කියලා මොකද එදා ඒ සිද්ධිය ඔය කියන චූදිතයට හිරිහැරයක් වෙලා එයාව ඝාතනය වුණා නම් ඇත්තටම නඩුවකුත් නැහැ විද්‍යාට වෙච්ච අසාධාරණය වෙනුවෙන් කිසිම සාධාරණයක් විද්‍යාවේ මරණය වෙනුවෙන් සිද්ධ වෙන්නේ නැහැ එහෙම නැතුව එතුමිය මොනම අවස්ථාවකවත් ඔබතුමා ඔය කියන මන්ත්‍රීතුමියට ප්‍රශ්නයක් වෙන නිසායි මං කියන්නේ මේ එතුමිය කිසිම වැරද්දක් ඒක කරේ නැහැ ඒ කරේ අර පුද්ගලයාට හානියක් වුණා නම් නඩුව එතනින් ඉවර වෙනවා ගරු මන්ත්‍රීතුමා එහෙම චෝදනා කරන්න එපයි කියලා මං ඉල්ලීමක් කරනවා
ගරු මහේශ්වරන් මන්ත්‍රීතු එමෙතුමිය
මේ ගරු මන්ත්‍රීතුමා ලබන මාස 5 පාරේ කයිට්ස් කෝට්ස් එකේ මේ විස්තර කේස් එකේ තිනවා ඒ වෙනකම් පොට බල ඉන්නකෝ ඒක උත්තර දෙනවා රෙකෝඩ්ස් එකේ ජජ්
මම
ඔව් දැන් කතා කරා
කාටවත් තොප්පිය දාන්න ගියේ නැහැ නමුත් පැහැදිලිව මම කියන්න කැමැති මහා අධිකරණ විනිශ්චයකාරයාගේ සටහන කිව්වේ මම කනගාටු වෙනවා මට දෙන්නේ එහෙම දෙයක් මට ඇත්තටම මම නම නොකියුවෙත් මම දන්න එතුමිය දරුවෝ ඉන්න කෙනෙක් මට එහෙම ප්‍රශ්නයක් නෙමෙයි තින් මං කියන්නේ මේ ආණ්ඩුව ලැජ්ජ වෙන්න ඕන මේ ආණ්ඩුව ලැජ්ජ වෙන්න ඕන එහෙම උනේ නැති බව ඔබතුමිය මොනවා කිව්වත් ගරු ඇමතුමිය ඒ ප්‍රදේශවලට ගිහිල්ලා අහලා බලන්න. ඒ නිසා මට තියෙන එහෙම ප්‍රශ්නයක් නෙමෙයි. මට පුද්ගලික ප්‍රශ්නයක් නෑ. හොඳයි. ඒ නිසා කරුණාකරලා මං හිතන්නේ ඇමතුමිය ඒක මොකනාද උනේ කියන එක පිළිබඳව මහා අධිකරණ විනිශ්චයකාරවරයෙක් මම හිතන්නේ නිකන් වැඩක් කරයි කියලා. මම මේ නඩුව ඇහුම්කන් දුන්නා ගිහිල්ලා. එන් නඩුව ඇහුම්කන් දුන්නා මම. ඒවා ජනමාදල පළ වුණා. රයිට්. මගේ වෙලා නාස්ති කරන්න මම කැමති නෑ මේකට. නෑ මම කියන්නේ ඒකයි. මම කියන්නේ ඒකයි. ඔව් ඒක ඇත්තටම මම ඔබතුමියත් එක්ක පැටලෙන්න යන්නේ නැහැ. ඔබතුමිය තමයි ලැජ්ජ වෙනවා නම් ලැජ්ජ වෙන්න තියෙන්නේ. ගරු සභාපතිතුමීනි, ඒ නිසා මට කියන්න ඕන කම තිබුණේ ඒ නිසාම මේ ඔක්කොමත් නිසා ළමා අධිකරණයක් පිහිටවන්න. එතකොට නිවර්දි කරු හොයා ගන්න පුළුවන් මොනවාද කියලා. ඊට පස්සේ ගරු අමතුමීනි මේක ළමයින් සම්බන්ධ අනිත් කරුණු නිසා මේ මත්පැන් සහ මත්ද්‍රව්‍ය සම්බන්ධ ප්‍රශ්නය තිබෙනවා මේ රටේ විශාල සාකච්ඡාවක් ඇති වුණා මේ බියර් මිල අඩු කිරීම සම්බන්ධව දැන් බියර් මිල අඩු කිරීම පිළිබඳව ආණ්ඩුවේ ඉදිරිපත් කරන මෝඩ තර්ක පහක් තියෙනවා එකක් තමයි ලංකාවේ 49%ක් ඇල්කොහොල් වෙනුවට කසිපු මොනවාද පාවිච්චි කරන්නේ කසිපු කියන එක ඒත් බියර් අඩු වුණාම ඒගොල්ලෝ කසිපු වලට කසිපු වලින් බියර් වලට මාරවනවා ගරු ඇමතුමිය ඔබතුමිය සභාපතිතුමිය දන්නවා අපේ රටේ කසිපු බොන ජන සමාජය ඒක වෙන ආර්ථික සමාජ තලයක් එක වෙන ආර්ථික සමාජ තලයක් ඒක. ඒක බියර් නිකන් දුන්නත් බදාමලල නෙමෙනිහා බියර් බොන්නේ නැමිනා කසිපු තමයි බොන්නේ. බියර් නිකන් බෙදන්නකො අනුරාධපුරයේ මොනරාගල අහම්මන්ත්‍ර පැත්තේ දාලා. බියරුත් බිලා කසිපුත් බොනවා. ඒක තමයි වෙන්නේ. ඒ නිසා බියර් බොන සමාජ තලය නෙමෙයි කසිපු බොන්නේ. මේ දත්තේ මේක දත්තේත් වැරදි. 49%ක් කසිපු බොන්නේ නැහැ නා ආණ්ඩු විසිරුවා හරින්. ආණ්ඩු විසිරුවා හරින් මේ මෙච්චර නෑ නමුත් බියර් මිල අඩු කරා කියලා කසිපු බොන අයකට මාරු වෙන්නේ නැහැ. ඒක බොරු කතාවක්. සමාජ මට්ටම් දෙකක්. දෙක තමයි අනිත් රටවල වල ජනතාව විශේෂයෙන්ම යුරෝපීය වගේ රටවල කට්ටිය මේ තද ඇල්කොහොල් පාවිච්චි වර්ග පාවිච්චි කරන්නේ. ඒගොල්ලෝ බියර් බොන්නේ අපේ රටේ තද ඇල්කොහොල් පාවිච්චි කරන්නේ. ඉතින් තද ඇල්කොහොල් වල මිල තව වැඩි කරන්නේ. මොකද මේකට වෙන රොකට් සයන්ස් එකක් නෑ කරු සභාපතිතුනි. මේක මේ මහා ලොකු මහා ප්‍රශ්නයක් නෙමේ. ලෝක ඕනම දෙයක භාවිතය අඩු කරන්න මොකක්ද තියෙන ක්‍රමේ? භාවිතය අඩු කරන්න පුළුවන් ක්‍රම දෙකයි. එකක් තමයි සුලබතාවය අඩු කරන එක. ගන්න තියෙන ඉඩකඩ අඩු කරන්න. ගන්න තියෙන ඉඩකඩ අඩු කරා නම් ගන්න බැරි වෙනවා. එතකොට කෑ කසිපුනවා කියලා. නමුත් කසිපු ඊට පස්සේ නීත්‍යානුකූලව අල්ලන්නත් පුළුවන් යම් ප්‍රමාණයකට අනිවාර්යයෙන්ම සුලබතාවය අඩු වෙනවා අඩු වෙනවා. අද හැම සුපර් මාකට් එකේ ෆුඩ් සිටි කියලා තියෙන. මම නම කියලා කියනවා. හැබැයි මේ හැම ෆුඩ් සිටියක්ම අරක්කු ස්කාගාරයක්. වැඩිම පොලිම කොහෙද තියෙන්නේ ඔය ඔය කියන හැම සුපර් මාකට් එකම ඔබතුමිය දැන් ගියොත් බලන්න පුළුවන් හැම සුපර් මාකට් එකම හවස 6න් පස්සේ අරක්කු පොලිම තමයි දිග සුලබතාවය අඩු කරන්න ඒක තමයි එක ක්‍රමයක් මිල වැඩි කරන්න එතකොට අඩු වෙනවා නතර කරන්න ඕනේ අපි කියන්නේ මේක මේ සම්පූර්ණයෙන්ම මේ මත්පැන් නැති එහෙම බොරු කතා කියන්න ඕනේ නැහැ නමුත් දෙවනික ඒ නිසා අපි පැහැදිලිව කියන්න කැමති මේකෙන් වෙන දේ තමයි
මේ හැම දෙයකින්ම දරුවන් තමයි ගොදුරු වෙන්නේ. මේ හැම අරක බෝතලයක්ම මොකද වෙන්නේ? හැම එක අරක බෝතලයක් වැඩි වෙනවා කියනවා කියලා කියන්නේ ගෘහස්ත ඉන්ස්ටන් හිංසනය තුන් ගුණයක වැඩි වෙනවා කියන එක. මම හිතන්නේ ගෘහස්ත ඉන්ස්ටන්යකට කරන පිරිමින්ගෙන් 125ක්වත් ඒ කියන්නේ 75ක් මේක කරන්නේ බීලාවිලා තමයි. ඒස අරක්කු ඒකයි සම්බන්ධයි. ඒ නිසා පැහැදිලිවම මේ මෝඩ තර්කයක් යුරෝපය පාවිච්චි කරන්න වෙන එකක්. යුරෝපයේ වෙනම සංස්කෘතියක්. යුරෝපයේ මිනිස්සු බොන්නේ සතුටට, මේ රටේ මිනිස්සු බොන්නේ දුකට. යුරෝපයානික ලොකුම දේ මොකද්ද? මේක බියර් වලින් වෙන ලොකුම අනුතර ඉන්නේ ඇමතුමිය දෙන්නට. අපේ රටේ ලොකුම වාසනාවක් තමයි අපේ රටේ සංස්කෘතිය මොන අපරාධ මොන පසුගාමිකම් තිබ්බත් කාන්තාව සිගරට් අරක්කු බොන්නේ නැහැ. අද බියර් ව්‍යාප්ත වෙගෙන යනවා. විශේෂයෙන්ම ගාමන් සෙක්ටර් එකේ පාටි වලට ගියාම දැන් වෙනම රූම් එකක් තියෙනවා ගෑනු ළමයට වෙනම බියර් බෝඩ්. දැන් මේවා මිල අඩු වෙච්ච එකම මොකද වෙන්නේ? ඔවුන් මේකට තව ගොදුරු වෙනවා. මේක ෆැෂන් එකක් කරනවා. ඒ නිසා කරුණා අපි කියන්නේ යුරෝපේ විදියට අපේ සංස්කෘතිය වෙනස් කරන තව ගොඩක් තියෙනවා කරන්න. එන හොරු අල්ලන්න එපා ඔක්කොටම කලින්. ඔක්කොටම කලින් හොරු අල්ලන්න ඕන. ස්ත්‍රී දූෂකයන් අරවට මට උදව් කරන කට්ටිය හිරේ ඉන්න ඕන. ඇමති කෙනෙක්ගේ තමන්ගේ වැරද්දක් වුණාම ඉල්ලාස් වෙන්න ඕන. එහෙමනේ සංස්කෘතිය හදන්න ඕනේ. ඒවා මොකක්වත් නොකර ඉස්සෙල්ලාම බියර් අඩු කරලා හඩක් නැහෙනේ. එහෙම කරන්න බෑ. ඒ නිසා මේ වගේ ඊට පස්සේ මම දැක්කා කැබිනට් මාධ්‍ය ප්‍රකාශකතුමා කියනවා මේ විද්‍යානුකූල සූත්‍රයක් තමයි අරන් තියෙන්නේ කියලා. මොනවාද මේ මිල මෙහෙම කරන්නේ? ඉතින් පැහැදිලිව ගත්තට පස්සේ සූත්‍ර කියන ඒවා අපිට හදන්න පුළුවන්, වෙනස් කරන්න පුළුවන්, දෙය දුන්නු දේවල් නෙමෙයි. ඒසම විශේෂම කියන්නේ මේ බියර් මිල අඩු කිරීම නිසා පැහැදිලිවම දරුවන් පාසල් ශිෂ්‍යයන් ශිෂ්‍යාවන් මේකට ගොදුරු වෙනවා. තරුණියන් මේකට ගොදුරු වෙනවා. මොකද ලංකාවේ ලොකුම වෙළඳපොළ තියෙන්නේ කාන්තාවන්ට පුරුදු කරන එක ඇතුලේ. කාන්තාවන්ට කසිපුව අරක්ක පුරුදු කරන්න බෑ. ඒ නිසා බියර් මිල අඩු කිරීමේ ප්‍රධානම වෙළඳ ප්‍රජාව ඉන්නේ ඔබතුමියලා ඇමතුමියගේ අමාත්‍යංශය යටතේ. ඒ නිසා මම විශේෂයෙන් ඉල්ලා සිටිනවා කාන්තා ඇමතිවරිය වශයෙන් හරි මේ බියර් මිල අඩු කිරීමට විරුද්ධව මම මැදිහත් වීමක් කරන්න කියලා. මම කියන්නේ පත්‍රයට නෙමෙයි, ඔබතුමිය කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරා. එතරම් ඒව සාකච්ඡා කරලා තීන්දුව කරන තැන. හොඳයි හොඳයි. ඒ නිසා මම විශේෂයෙන්ම ඔබතුමියගේ මම ඉල්ලා සිටිනවා ලංකාවේ මේ පිළිබඳ රාජ්‍ය ආයතනයක් තියෙනවා. දුම්කොළහා මද්දසාර පිළිබඳ ජාතික අධිකාරිය කියලා. මම කාන්තාකට ගමතුමිය ඉල්ලා සිටිනවා මේ ආයතන
ප්‍රධානීගේ කාලයක් ගරු මන්ත්‍රීතුමාට තියෙන 2 minutes.
හොඳයි. කැඳවලා ඔබතුමිය මේ පිළිබඳව සාකච්ඡා කරන්න. මේක බරපතල කාරණයක්. අපේ අම්මලා කසි බියර් බීලා ගෙදර එන්න පටන් ගත්තොත් අපිව දැකලා නේද? අපේ තාත්තලා මාමලා බාපලා සීයලා අරක්කු බීර වෙලක වල්ල කරන නාටකම අපි දැකලා තියෙනවා. ඔබතුමියලා බලන්න ඔය කියන යුරෝපේ මොකද්ද තියෙන ඛේදවාචකය? අම්මා එන්නේ බීලා සවුත් ආෆ්‍රිකා ගිහිල්ලා බලන්න. අම්මා එන්නේ බීලා. අපිට මේ තියෙන කරදර ඇති. මේ තියෙන කරදර හොඳටම ඇති. ඒ නිසා මේක බරපතල ලෙස ගන්න. මොකද මේකේ අර මේක ඇමතු මේ තියෙන සමහර දේවල් තමයි ලිඳ කැපුවම වල පේනවා. ඒසර රටම උනන්දුයි ඒ වල වල වහන්න. මොකද ඒ වල වල පේනවනේ. දැන් මේ වගේ වල හැදෙන්නේ අවුරුදු 10ක් 15ක් ගියාම. ඒක පේන්නේ නැහැ. ඒසර මම මේ කතා කරන්නේ මේක අයපතනමි. අවසාන වශයෙන් මට ඔබතුමියට කියන්න තියෙන්නේ මේ අමාත්‍යාංශය යටතේදී විශේෂයෙන්ම දේශපාලන නියෝජනයේ කාන්තාවක් වැඩි කළා තිබුණා 50න්. හැබැයි ඒ ජනාධිපතිවරයා ඒ ජනාධිපතිවරයාගේ පක්ෂෙම අද සඳකල් දාන නඩු දාලා තියෙනවා. අපි ලැජ්ජ වෙන ජනාධිපතිවරයා පිළිබඳ ලැජ්ජ වෙනවා. මහින්ද රාජපක්ෂ මහත්තයා තමන්ගේ හයියෙන් ජනාධිපති වෙච්ච කෙනෙක් 2010 දී. එයාගේ තනි හයිය එයාගේ පක්ෂෙත් තිබ්බ තමයි එයාගේ තනි හයියෙන් දින්නේ. රාජපක්ෂ කෙනේ නමර ඡන්දෙ දුන්නේ 2010. අපි අහනවා 2015 මෛත්‍රීපාල සිරිසේරට දුන්නු ඡන්දයක් නැහැ. ඒ ඡන්දෙ දුන්නේ මේ රටේ පොදු ජනතාව රාජපක්ෂ පාලනය නතර කරන්න. එහෙම ලොකු පාව. ඒ නිසා රාජපක්ෂ මහත්තයා කරන වැරද්දකට වඩා දෙගුණයක් වැඩි මෛත්‍රීපාල සිරිසේන ජනාධිපති වැරද්දක් කරනකොට ලැජ්ජ වෙනවා. අපි මේක ඔප්පු කරලා පෙන්නනවා මේ රටේ නායකයෝ නැහැ. මේ පක්ෂ දෙකේ නායකව හදන්න බෑ. සභාපතිතුමිය රටක් වෙනුවෙන් රට වෙනුවෙන් කටයුතු කරන තමන් ගැන විතරයි හිතන්නේ. ලැජ්ජ වෙනවා. අද කාන්තා නියෝජනේ වැඩි කරන්නේ කොහොමද? ඡන්දකල් දාලා අවසාන කරුණ වශයෙන් මට කියන්න තියෙන්නේ විශේෂ මුස්ලිම් කාන්තාන් විවාහ නීතිය උඩරට විවාහ නීතියේ තියෙන සමහර කාන්තාවන් පහත් කොට සලකන නීති රීති ඉඩම් නීතියේ තිබෙන ඉඩම් පනත්වල තිබෙන නීති රීති මේවා වෙනස් කිරීම රටක තියෙන වගකීමක් ඒ නිසා විශේෂයෙන් සංස්කෘතික අධිවාසකම් කියලා අපි හිතන්නේ නැහැ කාන්තාවන්ට සහ දරුවන්ට හෝ කාට හෝ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ තිබෙන ඒ අයිතිවාසිකම් වලට වඩා යට දාන්න කාටවත් අයිතියක් තිබෙනවා. ඒ නිසා විශේෂයෙන් මම කාන්තාවකට දැමතුම ඉල්ලා සිටිනවා. විශේෂයෙන්ම මුස්ලිම් විවාහ නීතිය උඩරට විවාහ නීතියේ තියෙන සමහර වගන්තිවල තියෙන අඩුපාඩුකම් මෙන් එකක් තියෙනවා මතුමා. තාම තියෙනවා එකක්. දික්කසාදිදී තියෙනවා.
ඒ නිසා මම අවසන් කරනවා.
අවසන් කරනවා බොහොම ස්තුතියි කරු සභාපතිතුමා.
බොහොම ස්තුතියි. ඊළඟට ගරු චන්ද්‍රාන බණ්ඩාර ඇමතිතුමිය.
ස්තුතියි මුලසුන ඉන්න අපේ මන්ත්‍රීතුමියනි. විශේෂයෙන්ම අද දවසේ අමාත්‍යාංශ තුනක් විශේෂයෙන්ම එකිනෙකට මං හිතන්නේ විශාල වැඩ කොටසක් එකිනෙකට යාවෙලා වගේ කටයුතු කරන අමාත්‍යාංශ තුනක් විදේශ සේවා අමාත්‍යාංශයත් ඒ වගේම සමාජ සවිබල ගැන්වීමත් මගේ අමාත්‍යාංශය කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශයේ මේ තුන සම්බන්ධවම සාකච්ඡා වූ අවස්ථාවකදී විශේෂයෙන්ම මගේ අමාත්‍යාංශය වෙනුවෙන් අද දවසේ කතා කරපු සියලු දෙනාටම මගේ ස්තුතිය පුද කරනවා වගේම අමාත්‍යාංශය හරහා වෙන වැඩ කටයුතු සම්බන්ධව විශේෂයෙන්ම තව තවත් කරන්න ඕනි වැඩ පිළිබඳව අදහස් යෝජනා ඒ වගේම චෝදනා මේ සියලු දේ තුලින් මතක් කරන්න ඕනි අපිට තව තවත් අමාත්‍යාංශයේ වැඩ කටයුතු ශක්තිමත් ඉස්සරහට කරගෙන යන්න උදව් වෙනවා කියන එක මේ වෙලාවේ ගෞරවයෙන් මම සිහිපත් කරනවා. ඒ වගේම ශ්‍රී ලංකාවේ කාන්තා ළමා පරපුර සංවර්ධනය හා සයිබල ගැන්වීම අතින් ප්‍රතිලාභ රැසක් අපි මේ වෙනකොට මේ වකවානුව තුරදී අපිට කිරීමට හැකි වුණා. ඒ සම්බන්ධවත් මං කරුණු කාරණා කීපයක් මේ අවස්ථාවේදී කියන්න බලාපොරොත්තු වෙනවා. 2017 වර්ෂය ගත්තහම අපි විශාල වශයෙන් කාර්යභාරයක් ඉටු කරලා තියෙනවා. විශේෂයෙන්ම ළමුන්ගේ රැකවරණය ආරක්ෂාව හා සුබසාධනය තහවුරු කිරීමට අපි කටයුතු කිරීම කරලා තියෙනවා මේ වෙනකොට. ඒ වගේම කාන්තාවන්ගේ ආරක්ෂාව හා ඔවුන්ගේ සමාජ ආර්ථික වශයෙන් සයුබල ගැන්වීම අපේ මූලික අරමුණක් හැටියට අපි ඒ වෙනුවෙන් විශාල වැඩ කොටසක් ආරම්භ කරලා තියෙනවා. ඒ වගේම 2016 වර්ෂයේදී අපි ආරම්භ කරපු වැඩසටහන් තවතුරටත් ශක්තිමත්ව ඉස්සරහට ජාතික මට්ටමින් ප්‍රාදේශීය මට්ටමින් ඒ වගේම ග්‍රාමීය මට්ටමිනුත් මේ සේවා පුළුල්ව කරගෙන යන්න මේ වෙනකොට අපි විශාල වැඩ කොටසක් කරමින් පවතිනවා. ඒ වගේම මේ වෙලාවේදී මම මතක් කරන්න ඕනි ගරු මන්ත්‍රීතුමනි අපි ඉටු කරපු ප්‍රධාන කාර්යයන් කිහිපයක් ස්ත්‍රී පුරුෂ සමාජ භාවය පිටු දැකීම පස් අවුරුදු සැලැස්ම 2016 2020ට අදාළව රේඛීය අමාත්‍යාංශය ඔස්සේ මේ වෙනකොට ක්‍රියාත්මක කිරීමට අපි කටයුතු කරලා තියෙනවා. ඒ වගේම වැන්ද බුහා ගෘහමූලික කාන්තාවන් සඳහා වූ ජාතික සැලැස්ම මේ වෙනකොට අපි ක්‍රියාත්මක කරලා තියෙනවා. ඒ වගේම කාන්තාවන් ආර්ථික වශයෙන් සයිබල ගැන්වීම වෙනුවෙන් ග්‍රාමීය ආර්ථිකයට වෙන් වෙන සංවර්ධනයට වෙන් වෙන මුදලින් 25%ක් කාන්තාවන්ගේ ආර්ථිකය ශක්තිමත් කිරීම සඳහා වෙන් කිරීමට මේ වෙනකොට කැබිනට් අනුමැතිය ලැබිලා තියෙනවා. ඒ වගේම මේ හරහා මේ වෙනකොට සෑම අමාත්‍යාංශකිනුත් සෑම ආයතනයක් හරහත් මේ වෙනකොට මේ වැඩ කොටස් ක්‍රියාවට නංවලා තියෙනවා. ඒ වගේම ඒ සම්බන්ධව අපේ අමාත්‍යාංශය හරහා අධීක්ෂණ කටයුතුත් අපි කරන්න අපේ නිලධාරීන් හරහා මේ වෙනකොට කරගෙන යනවා. ඒ වගේම ග්‍රාමීය ආර්ථිකය පැත්තෙන් කාන්තාවන්ගේ දායකත්වය ලබා දෙනවා වගේම විශේෂයෙන්ම අද දවසේ හැම දිනම මේ පිළිබඳව කතා කරා කාන්තාවන් හැටියට අපි ලබාගත්තුවේ සුවිශේෂී ජයග්‍රහණය. විශේෂයෙන්ම පළාත් පාලන ආයතනවල කාන්තා නියෝජනය වැඩි කිරීම ඒක 25% අපි අනිවාර්ය කරලා තියෙනවා ඒ කෝටාව. මම හිතන්නේ විශේෂයෙන්ම මේ කාල සීමාව තුළදී මම අමාත්‍යවරිය හැටියට කටයුතු කරන අවස්ථාවේදී මේ වැඩපිළිවෙල අපිට සම්මත කරගැනීමට ලැබීම ගැනත් මම විශේෂයෙන්ම සතුටු වෙනවා. වගේම සමස්ත කාන්තාවන් වෙනුවෙන් නිහතමානීව මේ සම්බන්ධව ආඩම්බරයක් ඇති වෙනවා. ඒ වගේම අපේ අමාත්‍යාංශය හරහා මේ ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීම සඳහා මේ වෙනකොටත් අපි දැනුවත් කිරීම වැඩසටහන් අපි රාශියක් කරගෙන යනවා. ඒ වගේම ගරු මන්ත්‍රීතුමියනි මෑතක සිදු වූ ගං අතුර ඒ වගේම නායෑම් වලදී විපතරවත් පත්වෙච්ච කාන්තාවන් වෙනුවෙන් අපි විශේෂයෙන් මේ කාන්තාවන් බොහෝ දෙනෙක් ස්වයං රැකියා කරපු කාන්තාවන් හිටියා ඒ වගේම සුළු හා මධ්‍යම ව්‍යාපාරිකයන් හැටියට කටයුතු ආරම්භ කරලා කරපු අය හිටියා මේ හැම දිනාගේම මේ දේවල් විනාශ වුණා නමුත් නැවත ඒ දේවල් ගොඩනගාගෙන එයාගේ ආර්ථිකය ශක්තිමත් කිරීම වෙනුවෙන් විශේෂ ඉල්ලීමක් මම කැබිනට් මණ්ඩලයේ කරපු අවස්ථාවේදී අතිගරු ජනාධිපතිතුමා අගමැතිතුමාගේ මැදිහත් වීම තුළ ගරු මුදල් අමාත්‍යතුමා හරහා මිලියන 75ක මුදලක් ලබා දුන්නා ඒ හරහා මේ වෙනකොටත් ඒ කාන්තාවන් 2959කට අපි ප්‍රතිලාභ ලබා දීලා තියෙනවා ඒ වගේම කාන්තාවන්ගේ රැකවරණ මධ්‍යස්ථාන සඳහා මාර්ගෝපදේශනය සකස් කරලා තියෙනවා කාන්තාවන්ට එරෙහිව සිදුවන සියලු ආකාරයේ සිදුවීම් තුරන් කිරීමට එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තිය කාලීන නිර්දේශ ක්‍රියාත්මක කිරීම හා පසුවිපරම් කිරීම අපි මේ වෙනකොට ඒකට ක්‍රමවේදයක් සකස් කරලා තියෙනවා ඒ වගේම ගරු මන්ත්‍රීතුමියනි ළමා සංවර්ධන ශාස්ත්‍රය තුල පසුගිය කාලය තුලදී වගේම අපේ අමාත්‍යාංශය මගින් හෙට දවසේ මේ රට බාර ගන්න ඉන්න දරුවන් වෙනුවෙන් විශාල කාර්යභාරයක් අපිට මේ කාලය තුලදී ඉටු කරන්න පුළුවන්කම ලැබිලා තියෙනවා විශේෂයෙන්ම පෙරපාසල් හා දිවාසුරුම් මධ්‍යස්ථානවලට ඒ මධ්‍යස්ථානවල මානව සම්පත් වගේම යටිතල පහසුකම් දියුණු කිරීමට අපි 2017 වර්ෂයේදී අපිට රුපියල් මිලියන 750ක මුදලක් වෙන් වුණා ඒ හරහා අපි පෙරපාසල් 1500කට මේ ප්‍රතිලාභ ලබා දීමේ කටයුතු මේ වෙනකොටත් අපි ලබා දීලා තියෙනවා මම හිතන්නේ මේ ව්‍යාපෘතිය ගත්තාම රාජ්‍ය අංශයේ මෙහෙයවීමෙන් ක්‍රියාත්මක කරන විශාලතම ආයෝජන ව්‍යාපෘතියක් හැටියට මේ වෙනකොටපත් වෙලා තියෙනවා ඒ වගේම මේ ව්‍යාපෘතිය හරහා අපි ගුරු සහායකින් පුහුණු කිරීම ඒ වගේම පෙරපාසල් ගුරුවරින් සඳහා ඩිප්ලෝමා පාඨමාලා හැඳින්වීම ඒ වගේම විශේෂයෙන්ම මේ වැඩසටහන හරහා වතුකරේ පෙරපාසල් වලට අපි ප්‍රමුඛතාවයක් ලබා දීලා තියෙනවා අද දවසේ මේ පෙරපාසල් ගුරුවරියන්ගේ ඒ පුහුණු කිරීම සම්බන්ධවත් විශාල වශයෙන් සාකච්ඡා වුණා මම ගරු අධ්‍යාපන අමාත්‍යතුමත් එක්ක මේ වෙනකොටත් සාකච්ඡා කරලා තියෙනවා අපේ අමාත්‍යාංශ දෙක ඒකාබද්ධව විශේෂයෙන්ම මේ පුහුණු කිරීම නේවාසිකව පුහුණු කිරීම වැඩසටහනක් ආරම්භ කරන්න ඒ හරහා අපි තවත් උසස් ප්‍රමිතියකට මේ ගුරුවරු පුහුණු කරන්න අපි බලාපොරොත්තු වෙනවා ඒ වගේම දිවාසුරකම් මධ්‍යස්ථාන සඳහා අවශ්‍ය කරන මාර්ගෝපදේශනය අපිට අමාත්‍ය මණ්ඩලය හරහා මේ වෙනකොටත් අනුමැතිය ලබා දීලා තියෙනවා ඒ හරහා අපි ඒ පිටපත් 5000ක් මේ වෙනකොට මුද්‍රණය කරන්න බාර දීලා තියෙනවා ඒ සේවා සපයන පුද්ගලයන්ටත් ආයතනවලටත් දැනුවම් කිරීමට ලබා දෙන්න ඒ වගේම දිවාසුරකම් මධ්‍යස්ථාන ජාතික ප්‍රතිපත්තිය සකස් කරලා කිරීමේ මූලික කටයුතු අපි මේ වෙනකොට ආරම්භ කරලා තියෙනවා 2016 2020 පස් අවුරුදු ළමා ක්‍රියාකාරී සැලැස්ම ක්‍රියාත්මක කරන්න අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලැබිලා තියෙනවා අපිට මේ වෙනකොට එය ක්‍රියාත්මක කරන්න අපි පටන් අරගෙන තියෙනවා ඒ වගේම අඩුබර දරු උපත් අවම කරන්න ඒ වගේම ගැබිනි හා කිරිදෙන මව්වරුන්ගේ පෝෂණ තත්ත්වය ඉහළ නැංවීම අරමුණෙන් තමයි අපි විශේෂයෙන්ම පෝෂණ මල්ලේ වැඩසටහන ක්‍රියාත්මක කරන්න අපි ආරම්භ කරේ ඒක ඉතිහාසයේ ප්‍රථම වතාවට තමයි මේ වගේ වැඩපිළිවෙලක් අපේ රට තුල ආරම්භ වුණේ විශේෂයෙන් මතක් කරන්න ඕනි අපේ ගරු අග්‍රාමාත්‍යතුමාගේ සංකල්පයක් අනුව තමයි මේ වැඩ කටයුත්ත අපි ආරම්භ කරේ මේ වෙනකොට ඉතාමත් සාර්ථක විදිහට මේ වැඩපිළිවෙල අපි කරගෙන යනවා මේ ලබන වසරටත් මේ වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන්න මිලියන 5500ක් අපිට වෙන් කරලා තියෙනවා ඒ වගේම පෝෂණ තත්ත්වය අඩුව තියෙන තෝරාගත් පෙරපාසල් වල දරුවන්ට උදේ ආහාර වේල මේ වෙනකොටත් අපි ලබා දෙනවා ඒ වගේම ඉල්ලීම් ලැබිලා තියෙනවා පුළුවන් නම් සියලුම පෙරපාසල් වලට මේක ලබා දෙන්න කියලා ඒ ගැනත් අපි ඉදිරියේදී සලකා බලන්න අපි බලාපොරොත්තු වෙනවා ඒ වගේම විශ්ව ළමා ප්‍රඥාක්තිය කාලීන නිර්දේශ මත ක්‍රියාත්මක කිරීමට වගේම අධීක්ෂණය සඳහා අපි මේ වෙනකොට සැලසුම් කරලා තියෙනවා වයස අවුරුදු 3ත් 5ත් අතර දරුවන් සඳහා සකස් කරන මුල් ළමාවිය සංවර්ධන ජාතික ප්‍රතිපත්තිය සඳහා අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලැබිලා මේ වෙනකොටත් අපි ඒ සඳහා කටයුතු ආරම්භ කරලා පෙරපාසල් පාලිකාවන්ට ඒ මුද්‍රණය කරලා ඒ දේවල් ලබා දෙන්න කටයුතු කරලා තියෙනවා ඒ වගේම මුල් ළමාවිය රැකවරණය හා සංවර්ධනය පිළිබඳව ජාතික ප්‍රතිපත්තිය වර්තමාන අපේ අද තියෙන කාලයට අනුව අවශ්‍ය සංශෝධන කිරීමටත් ඒ වගේ මේ අදාළ පාර්ශවත් සමග අදහස් එයාගේ අදහසුත් අරගෙන විශේෂයෙන් මේක සංශෝධනය කරලා ඒක නැවත මේ සකස් කිරීමට අපි මේ වෙනකොට ආරම්භ කරලා තිනවා 2018 පෙබරවාරි වෙනකොට අපි විශ්වාස කරනවා අපිට අමාත්‍ය මණ්ඩලයට ඒක ඉදිරිපත් කරන්න පුළුවන් වෙයි කියලා. ඒ වගේම දිලිඳු පවුල්වල දරුවන්ගේ ආරක්ෂාව සුබ සාධනය ශක්තිමත් කිරීම වෙනුවෙන් කැපකරු දෙගරු ශිෂ්‍ය දෙගරු ක්‍රමය අනුතේ යටතේ ශිෂ්‍යත්ව ක්‍රමය යටතේ දරුවන් 1926කට අපිට ප්‍රතිලාභ ලබා දීමට පුළුවන්කම ලැබිලා තියෙනවා. මේ පිළිබඳවත් අද මේ සභාව තුළ සාකච්ඡා වුණා ඒ දරුවන් ගැන අවධානය යොමු කරන්න කියලා. ඒ නිසා අපි මේ පිළිබඳව මේ වෙනකොටත් වැඩ කටයුතු ආරම්භ කරලා තියෙනවා. අපේ නිලධාරීන් ඒ සම්බන්ධව ඒ පවුල් සම්බන්ධව සොයා බලා අපි මේ ක්‍රමය තුළ ඒ දරුවන්ගේ අධ්‍යාපන කටයුතු විධිමත් කිරීමට කටයුතු ආරම්භ කරලා තියෙනවා. ඒ වගේම ආයතනගත දරුවන් 3000කට අයිතිවාසිකම් හා සුබ සාධන තහවුරු කිරීමට දැනටමත් අපි ප්‍රතිලාභ ලබා දීමට කටයුතු ආරම්භ කරලා තියෙනවා. ඒ වගේම පාසල් යන දරුවන් මුහුණ දෙන නොයෙක් කරදර තියෙනවා. පාසලේ වෙන්න පුළුවන්, මගතරදී වෙන්න පුළුවන්, පොදු ප්‍රවාහනවලදී වෙන්න පුළුවන්. මේ පිළිබඳවත් අද මේ සභාවේදී සාකච්ඡා වුණා. ඉතින් මේකට විසඳුමක් හැටියට අපි මේ වෙනකොට පාසල්වල පාසල් 1430ක ළමා ආරක්ෂණ කමිටු පිහිටවලා ඒ හරහා අපි වැඩසටහන් ආරම්භ කරලා තියෙනවා. ඒ වගේම මල්ගරු මන්ත්‍රීතුමියනි, සේව් ද චිල්ඩ්‍රන් ආයතනයේ ආධාර මත ළමුන්ගේ සමාජ ආරක්ෂණය පිළිබඳව 3 අවුරුදු ව්‍යාපෘතියක් අමාත්‍යාංශයේත්, ඒ වගේම ළමා ලේකම් කාර්යාලයේ ජාතික ළමා ආරක්ෂණ අධිකාරිය හා පරිවාස හා ළමා ආරක්ෂණ සේවා දෙපාර්තමේන්තුවත්, ඒ වගේම අනිකුත් රේකී අමාත්‍යාංශයත්, ඒ වගේ අමාත්‍යාංශත්, ඒ වගේම පළාත් සභාත් එකතු කරගෙන මේ වෙනකොට අපි ඒවා ක්‍රියාවට නංවලා තියෙන. ඒ වෙනුවෙන් අපිට රුපියල් මිලියන 150ක මුදලක් 2017 වර්ෂයට අපිට ලැබුණා. ඒ නිසා අපි කොයිතරම් ප්‍රශ්න අභියෝග ආවත් අපි දරුවන් වෙනුවෙන් මේ ආපු ගමනේදී විශාල කාර්යභාරයක් අපිට ඉටු කරන්න පුළුවන් වෙලා තියෙනවා. ප්‍රාදේශීය හා දිස්ත්‍රික් ලේකම් කාර්යාල මට්ටමේ ළමා හා කාන්තා ඒකක විශේෂයෙන්ම සංවර්ධනය කරන්න, ඒවල තියෙන අඩුපාඩුකම් සම්පූර්ණ කරලා දෙන්න මේ වෙනකොට අපි විශාල කාර්යභාරයක් කරලා තියෙනවා. ඒ වගේම අලුතෙන්ම ඒකක 8ක් මේ වෙනකොට අපි මේ කාල සීමාව තුළදී අලුත් ඒකක 8ක් අපි ආරම්භ කරලා තියෙනවා. ඒ වගේම කාන්තාවන් සමාජ ආර්ථික වශයෙන් ශක්තිමත් හා හිතකර ආදර්ශ හිතකර ආකාරයට ආදර්ශ ගම්මාන 8ක් සංවර්ධනය කිරීමේ වැඩ කටයුතු ආරම්භ කරලා තියෙනවා. මේ හරහා පවුල් 1730කට ප්‍රතිලාභ ලැබෙනවා. ඒ වගේම වැඳපු කාන්තා හා සමාජ ආර්ථික වශයෙන් සවිබල ගැන්වීම සඳහා ක්‍රියාකාරී සැලැස්මක් අපි සකස් කරලා, ඒ වගේම කාන්තාවන්ට හා ගෑරු දරුවාගේ ආරක්ෂාව පිළිබඳව නීති නාමාවලියක් අපි සකස් කරලා බෙදා හැරීමේ කටයුතුත් මේ වෙනකොට අපි කරලා තියෙනවා. විශේෂයෙන්ම ප්‍රාදේශීය ලේකම් කොට්ටාෂ මට්ටමින්, ඒ වගේම ගෘහස්ථ හිංසනය මම හිතන්නේ අපේ සමාජය තුළ මේක අපි දකින තවමත් බහුලව සිදුවෙන කැපිපෙන්න ගැටලුවක්. ඒ නිසා මේකට විසඳුමක් හැටියට වර්තමාන තත්ත්වයට ප්‍රායෝගිකව ගැලපෙන අයුරින් සංශෝධනය කරලා ඒක ක්‍රියාත්මක කරන්න මේ වෙනකොටත් අපේ ජාතික කාන්තා කමිටුව ඒ සම්බන්ධව සාකච්ඡා ආරම්භ කරලා තියෙනවා. ඒ වගේම හැමෝම කිව්වා මේ අපේ අමාත්‍යාංශයට වෙන් වෙන මුදල සම්බන්ධව. මං හිතන්නේ ඒ මුදල අපිට ප්‍රමාණවත් නොවුණත් අපි අද රටේ තියෙන තත්ත්වය අනුව අපේ ශේෂ්ත්‍රය තුළ, මගේ අමාත්‍යාංශයේ ශේෂ්ත්‍රය තුළ ඒක ඵලදායී විදිහට අපි ඒ වැඩසටහන් ක්‍රියාත්මක කරන්න අපි ඉදිරියේදීත් බලාපොරොත්තු වෙනවා. ඒ වගේම මේ අයවැය තුළ මල් නිෂ්පාදන කර්මාන්තය පිළිබඳව මුදල් වෙන් කරලා තිබුණා. ඒක විශේෂයෙන් මතක් කරන්න ඕනේ අපේ රටේ ඉන්න කාන්තාවන් බහුතරයක් මං හිතන්නේ ඉතාමත් සාර්ථකව කරන කර්මාන්තයක්. මේක තව තවත් දියුණු කරන්න යටිතල පහසුකම් දියුණු කරමින් විශේෂයෙන් අද මේක ජාත්‍යන්තර වෙළඳපොලේ තුළ ලොකු ඉල්ලුමක් ඇතිවෙච්ච කර්මාන්තයක් බවට පත් වෙලා තියෙනවා. ඒ නිසා විශේෂයෙන් මේ වෙනුවෙන් රුපියල් මිලියන 10ක් වෙන් කරලා තියෙනවා. මං හිතන්නේ ඒකත් අපේ කාන්තාවන්ගේ ආර්ථිකය ශක්තිමත් කිරීමේ එක් කොටසක් හැටියට අපි දකිනවා. ඒ වගේම මාතෘ හා නොමේරු
ලදරු එමතුම විනාඩි 2ක කාලයක් තව තියෙන්නේ.
තව කාලෙ පොඩ්ඩක් මට දෙන්න, හතහමාර වෙනකන් තියෙනවා නේද දවසේ? තව ටික කාලයක් දෙන්න මට. මාතෘ හා නොමේරු ලදරු ඒකක සංකීර්ණයක් පොළොන්නරුවේ ආරම්භ කිරීමට රුපියල් මිලියන 50ක් අර්ථ මුදලක් වෙන් කරලා තියෙනවා. මම හිතන්නේ ඒක ඉතාමත්ම වැදගත් ව්‍යාපෘතියක් හැටියට අපි දකිනවා. ඒ වගේම ළමා සුරකුන් මධ්‍යස්ථාන ඒ පිළිබඳවත් අද නිරන්තරයෙන් කතා කරා. අපේ මන්ත්‍රීතුමියන්ලා මතක් කරා මේ ළමා සුරකුන් මධ්‍යස්ථාන පිළිබඳව. ඉතින් මම හිතන්නේ විශේෂයෙන්ම මේ දේවල් ආරම්භ කරන්න මේ ළමා සුරකුන් මධ්‍යස්ථාන ආරම්භ කරන්න මේ වතාවේදී මූලිකව ආරම්භ කරන්න රුපියල් මිලියන 50ක් අපිට ලබා දීලා තියෙනවා. මොකද ඒක ඉතාමත් වැදගත්. මොකද විශේෂයෙන්ම දෙමව්පියන් වැඩට යනකොට අද දරුවන්ට අපි නොහිතන ප්‍රශ්නවලට මුහුණ දෙන්න සිද්ධ වෙලා තියෙන දරුවන්ගේ ආරක්ෂාව අද නැති වෙලා තියෙනවා. මේ දෙමව්පියෝ දෙපළම වැඩට යනකොට ඒ අයගේ ආරක්ෂාවට තියලා යන්න කෙනෙක් නැති නිසා විවිධ ප්‍රශ්නවලට මුහුණ දෙනවා. ඒ අවස්ථාවලදී බොහෝ විට දෙමව්පියෝ දෙන්නම රස්සාවට යන්නේ නැතුව බොහෝ අවස්ථාවලදී එක මව හෝ පියා ගෙදර නතර වෙන්න සිද්ධ වෙනවා. ඉතින් මේ වගේ ප්‍රශ්න ගණනාවක් තියෙන නිසා අද මං හිතන්නේ මේ ළමා සුරකුන් මධ්‍යස්ථාන හරහා අපිට මේ ප්‍රශ්නයත් විසඳන්න, ඒ වගේම ළමුන්ගේ ආරක්ෂාව මේ සියලු දේ මේ හරහා අපිට ලබා ගන්න පුළුවන්කම ලැබෙනවා. ඒකත් විශේෂයෙන්ම ස්තුතිවන්ත වෙනවා ඒ වෙනුවෙන් මුදල් වෙන් කිරීම සම්බන්ධව. ඒ වගේම විශේෂයෙන්ම උතුරු හා උතුරු මැද දිස්ත්‍රික්ක තුල ඉන්න කාන්තාවන් මේ ගැනත් අපේ මන්ත්‍රීතුමන්ලා කතා කරා. ඒ කාන්තාවන් අද එයාගේ ආර්ථිකය ශක්තිමත් කර ගැනීම වෙනුවෙන් පෞද්ගලික ආයතන වලින් ණය අරගෙන අද විශාල ප්‍රශ්නවලට මැදිහත් වෙලා ඉන්නවා. ඒ ණය ගෙවා ගන්න බැරුව මම හිතන්නේ ඒ කාන්තාවන් සංඛ්‍යාවක් වශයෙන් ගත්තොත් 96 ඉක්මලා ගිහිල්ලා තියෙනවා. ඒ අය මේ වෙනකොට ඒ ප්‍රශ්නය විසඳ ගන්න බැරුව සියදි නසා ගන්න තත්වයට පවා ඇවිත් තියෙනවා. ඉතින් මං හිතන්නේ මෙවර මේ අයවැය හරහා විශේෂයෙන් මේ පීඩනයට ලක් වෙච්ච කාන්තාවන්ට ලොකු සහනයක් ලැබිලා තියෙනවා. මොකද සම්පකාර ණය දෙන ආයතන එහෙම නැත්නම් සම්පකාර බැංකු ක්‍රමයක් ආරම්භ කරන්න මේ සඳහා රුපියල් මිලියන 1000ක් වෙන් කරලා තියෙනවා. ඒක ඉතාමත් වැදගත් වැඩපිළිවෙලක් හැටියට අපි දකිනවා. විශේෂයෙන්ම මේ වෙනකොටත් අපේ මාගේ දිස්ත්‍රික්කයේ මේ වැඩපිළිවෙල ආරම්භ කරන්න මූලික කටයුතු අපි කරලා තියෙනවා. ඉදිරියේදී මේ හරහා මං හිතන්නේ විශේෂයෙන්ම අපේ කාන්තාවන්ට කාන්තාවන්ගේ මේ ප්‍රශ්න විසඳගෙන එයාගේ ආර්ථිකය ශක්තිමත් කිරීමට මේ වැඩපිළිවෙල ඉතාමත්ම සාර්ථක වෙයි කියලා අපි විශ්වාස කරනවා. ඒ වගේම 2017 වර්ෂයේ හඳුන්වා දුන්න සුළු හා මධ්‍යම මට්ටමේ ව්‍යවසායකින්ට උදව් කිරීමට අපි ණය යෝජනා ක්‍රම 8ක් සඳහා රුපියල් මිලියන 15000ක් යොදවලා තිබෙනවා. මං හිතන්නේ මේකත් විශේෂයෙන්ම කාන්තාවන්ගේ ආර්ථිකය ශක්තිමත් කිරීම පැත්තෙන් හොඳ වැඩපිළිවෙලක් බවට පත් වෙනවා කියලා අපිට විශ්වාසයි. ඒ වගේම විශේෂයෙන්ම මම මතක් කරන්න ඕනි අපේ මන්ත්‍රීතුමන්ලා කීප දෙනෙක් ප්‍රශ්න පිළිබඳව කතා කරා. විශේෂයෙන්ම කාන්තාවන් හා ළමයි මෙනුවෙන් විශේෂ අධිකරණයක් පිහිටවන්න කියලා මං හිතන්නේ මේක මම කලින් හිටපු අමතිතුමාටත් අපි ලිඛිතව ඉල්ලීමක් කරා. ඒ වෙලාවේදීත් එතුමා පොරොන්දුලා එක කරනවා කියලා. නමුත් ඒක වුණේ නැහැ. ඉතින් අපි විශ්වාස කරනවා මෙවර අපිට කාන්තා අධිකරණ ඇමතිවරයක් ඉන්න නිසා මේ කාර්යභාරය අපිට අනිවාර්යයෙන්ම ඉටු කරලා දෙයි කියලා. මොකද මේ තියෙන නඩු අවසන් කර ගැනීමට නම් ඒ වගේ විශේෂ මේ අපිට විශේෂ අධිකරණයක් අවශ්‍ය වෙනවා. ඒ නිසා ඒ වෙනුවෙන් එතුමියගේ අවධානය මම හිතන්නේ මේ වෙනකොටත් යොමු වෙලා තියෙනවා. ඒක සාර්ථක වෙයි කියලා අපිට විශ්වාසයක් තියෙනවා. ඒ වගේම මාධ්‍ය හරහා කෙරෙන කාන්තාවන්ට වෙන හිරිහැර ප්‍රශ්නයක් වුණාම දිගින් දිගටම මාධ්‍ය හරහා වෙන හිරිහැර සම්බන්ධව අද මේ සභාවේ කතා වුණා. මං හිතන්නේ ඒ පිළිබඳවත් අපි විශේෂයෙන්ම මාධ්‍යට දැනුවත් කරලා තියෙනවා. ඒ ප්‍රශ්නයට මැදිහත් වෙන කෙනා සම්බන්ධව දිගින් දිගටම මාධ්‍ය හරහා පෙන්වන්නේ නැතුව ඒ ප්‍රශ්නය වෙනුවෙන් ඒ ප්‍රශ්නය කරපු කෙනාට දෙන දඬුවම සම්බන්ධව මීට වැඩිය තදින් මාධ්‍ය හරහා දැනුවත් කරන්න කියලා ඒ හරහා මං හිතන්නේ අපිට මේ වෙන සිදුවීම් අවම කරගන්න පුළුවන් වෙයි කියලා අපි විශ්වාස කරනවා. ඒ වගේම තවත් කරුණු කාරණා ගණනාවක් සාකච්ඡා වුණා. මං හිතන්නේ මේ හැම දේ ගැනම කියන්න කාලය මදි. ඒ වුණත් ඒ සියලු දේ ගැන අපි ඉදිරියේදී විසඳුම් ලබා දීලා මීට වැඩිය ශක්තිමත්ව ඉස්සරහට කටයුතු කරන්න අපි බලාපොරොත්තු වෙනවා. ඒ වගේම මුදල් අමාත්‍ය මම මේ වෙලාවේදී මතක් කරන්න ඕනි අපේ මංගල ඇමතිතුමා එතුමාගේ මංගල අයවැය ඉතාමත් සාර්ථක අයවැයක් හැටියට ඉදිරිපත් කරලා විශේෂයෙන්ම අපේ රටේ ඉදිරි ගමන ශක්තිමත් කරන්න පුළුවන් සුබවාදී අයවැයක් හැටියටයි මම දකින්නේ. ඒ නිසා අවසාන වශයෙන් විශේෂයෙන්ම මේ 2017 වර්ෂයේදී මගේ අමාත්‍යාංශය තුළ වැඩ කටයුතු බොහොම ශක්තිමත්ව කරගෙන යන්න මට සහයෝගයක් දැක්වපු විශේෂයෙන්ම අපේ ගරු ජනාධිපතිතුමාටත් එවැගේම මගේ නායකතුමා වගේම අගමැතිතුමා එතුමන්ලා දෙපළට විශේෂ ස්තුතියක් පුද කරන අතර අපේ අමාත්‍යාංශයේ ගරු ලේකම්තුමියට අතිරේක ලේකම්තුමිය ඇතුළු සමස්ත මගේ අමාත්‍යාංශයේ කාර්ය මණ්ඩලයටත් එවැගේම මගේ පෞද්ගලික කාර්ය මණ්ඩලයටත් මේ අවස්ථාවේ මගේ ස්තුතිය පුද කරමින් මගේ වචන ස්වල්පය අවසන් කරන බොහොම ස්තුතියි.
බොහොම ස්තුතියි. ඊළඟට ගරු තලත අත්කෝරල ඇමතිතුමිය. ඊට ප්‍රථම ගරු එඩ්වඩ් ගුණසේකර මන්ත්‍රීතුමා මූලාසනයේ.
ගරු ඇමතිතුමිය.
ගරු මූලාසනාරූඪ සභාපතිතුමනි, මම ප්‍රථමයෙන්ම ගරු කතානායකතුමාටත් විශේෂයෙන්ම විපක්ෂ නායක ගරු සම්බන්ධන් මැතිතුමාටත් ඒ වගේම විපක්ෂි ප්‍රධාන සංවිධායක අනුර කුමාර දිසානායක මැතිතුමාටත් ස්තුතිවන්ත වෙනවා. අද දවසේ මේ විදේශ රැකියා අමාත්‍යාංශය අද විවාදයට ගත්තත් මේක නියමිතව තිබුණේ 30 වෙනිදා සඳුදා විවාදයට ගන්න. හැබැයි නිල කටයුත්තක් නිසා වෙනස් කරන්න අවශ්‍ය වුණහම ඒ අවශ්‍ය සහයෝගය ලබා දීලා අදට යෙදිලා තිබිච්ච අපදා කළමනාකරණ අමාත්‍යාංශයේ වැයශීර්ෂය සඳට දාගන්නට කටයුතු කරපු අපේ අනුර ප්‍රියදර්ශන යාපමැතිතුමාටත් මම මේ වෙලාවේ ප්‍රථමයෙන්ම ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම අද පක්ෂ විපක්ෂ හැම කෙනෙක්ම තාම හොඳ අදහස් ප්‍රකාශ කරා. හැබැයි මම හිතුවා මීට වැඩිය තවත් ගොඩක් අදහස් අපි බලාපොරොත්තුෙන් හිටියත් මොන හේතුවක් හින්දාද දන්නේ නැහැ. වෙනද තරම්ම තත්ත්වයක් ඇති වුණේ නැහැ. ඒ ගැනත් පොඩි කනගාටුවක් ඇති වෙනවා. ඒ කෙසේ වෙතත් මා සියලු දෙනාටම ස්තුතිවන්ත වෙනවා. විශේෂයෙන්ම අපේ සුනිල් හඳුන්නෙත්ති ගරු මන්ත්‍රීතුමා විදේශගත ශ්‍රමිකයින් වෙනුවෙන් සංවිධානයක් ගොඩනගලා වැඩ කටයුතු කරගෙන යනවා. ඒක දේශපාලන සංවිධානයක් වෙන්න ඇති. හැබැයි ඒ කෙසේ වෙතත් ඒ කටයුතු කරගෙන යනකොට මම එතුමාට මගේ උපරිම සහයෝගය හැම අවස්ථාවකම මම ලබා දීලා තියෙනවා. ඉතින් එතුමා ඒ වගේම අපේ අමාත්‍යාංශයේ කටයුතු වලදීත් අපේ කාර්යාංශයේ කටයුතු වලදීත් අපිට නොයෙකුත් අවස්ථාවන් වල අවශ්‍ය සහයෝගය ලබා දෙනවා. එතුමාගේ කතාවේදී කිව්වා මේ විදේශගත ශ්‍රමිකයින්ගේ මෙරටට එවන මුදල් වලින් යම්කිසි ප්‍රමාණයක් මේ අය කරගන්නට යනවයි කියන එක මේ පහුගිය දවස්වල වෙබ් අඩවිවලයි එහෙ මෙහෙ සඳහන් වෙලා තිබුණා කියලා. ඉතින් මේකෙදි මම බොහොම පැහැදිලිව කියන්නට ඕනේ වෙබ් අඩවි වල පළවෙන හැමදේම සත්‍ය නොවන බව එතුමා වගේම මේ සභාවේ ඉන්න මන්ත්‍රීවරු 225 දෙනාම හොඳට අවබෝධයක් ඇති. මොකද වෙබ් අඩවියක පළ වුණාට ගරු මංගල සමරවීර ඇමතිතුමා එතුමාගේ අයවැය කතාවේදී ඒ වගේ සඳහනක් නොකරපු විදිය හැම කෙනාම දන්නවා. ඉතින් මම ඒක සම්පූර්ණයෙන්ම ඒ කතාව ඒ ප්‍රකාශ පිළිබඳව මුලින්ම ප්‍රතික්ෂේප කරන්නට කැමතියි. ඒ වගේම එතුමා විශේෂ සඳහනක් කරා මේ අයවැයේදී කිසිම සඳහනක් මේ අමාත්‍යාංශය ගැන කෙරුණ නැහැ කියලා. ඉතින් අයවැයකේදී සඳහනක් කෙරෙන්නට ඕනේ අපි විශේෂ ව්‍යාපෘති හැටියට මොනවා හරි කරනවා නම්. එහෙම කරන්නට තරම් අද කොටසක් මේක ඉතුරු වෙලා නැහැ. ඒ වගේම අපි ඇවිල්ලා අපේම ප්‍රතිපාදන වලින් පවත්වගෙන යන අමාත්‍යාංශයක්. ඒ වගේම අමාත්‍යාංශය කාර්යාංශයක්. එතකොට ඊට අමතරව මේ රටට වැඩිම ආදායම අද උපයන්නේ විදේශ රැකියා අමාත්‍යාංශය හරහා විදේශ සේවා නියුක්ති කාර්යාංශය. ඉතින් ඒක නිසා හැමදාම අයවැය යෝජනා ඉදිරිපත් වෙන්නේ ගිය අවුරුද්දේ අයවැය යෝජනාවක් හැටියට විශ්‍රාම වැටුප විදේශගත ශ්‍රමිකයින්ට ක්‍රියාත්මක කළ යුතුයි කියන එක සම්බන්ධයෙන් යෝජනාවක් ඉදිරිපත් කරා. ඒ අනුව මේ වෙනකොට ඒ අවශ්‍ය කටයුතු ඒ සම්බන්ධයෙන් කරලා විශ්‍රාම වැටුපක් හදනවයි කියන එක නිකං ආවට ගියාට ඉබේ මේකයි ගාන මෙහෙම මේ ප්‍රමාණය ගෙවන්න ඕනේ ඒ විදිහට කියලා හදන්න බැරි විත්තිය මං හිතන්නේ ඔබතුමත් එකග වෙනවා ඇති ඒකට ආයතන ගණනාවක් සම්බන්ධ වෙන්න ඕනේ විශේෂයෙන්ම විදේශ අමාත්‍යාංශය ඒ වගේම මහා භාණ්ඩාගාරයේ විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව ශ්‍රී ලංකා මහා බැංකුව වගේ මේ සියලුම ආයතන එකතු වෙලා තමයි මේක හදන්නේ. ඉතින් ඒ සම්බන්ධයෙන් එකගතාවයකට එන්න මේ විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවක් තියෙද්දි විශ්‍රාම වැටුප ක්‍රියාත්මක කරන්නේ විදේශ සේවා නියුක්ති කාර්යාංශය හරහා. එතකොට ඒ හැම එකක් සම්බන්ධයෙන් එකගතාවයකට ඇවිල්ලා මොකද මේ සම්බන්ධයෙන් 2016 නොවැම්බර් පළවෙනිදා තමයි හරියට අපිට අනුමැතිය ලබා ගන්න පුළුවන් වුණේ. ඉතින් ඒ අනුමැතියත් එක්ක දිගටම අපේ අමාත්‍යාංශයේ හිටපු ලේකම්තුමත් එතුමා ගොඩාක් මහන්සි වෙලා පෙනිල්දාරි නැතුව සිරු දෙනාම මේ අවශ්‍ය කටයුතු කරා. මේ වෙනකොට ඒක නීති කේතුම්පත් දෙපාර්තමේන්තුවට යවලා ඊට පස්සේ නීතිපතිතුමාගේ අනුමැතිය ආපුවම තමයි මේක අපිට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්න පුළුවන් වෙන්නේ. ඉතින් මේ විශ්‍රාම වැටුප ගැන කවුරුත් කලබල වෙන්න ඕනේ නැහැ. අපි ඒක කරනවායි කියලා කියපු දේ අපි රජයට බරක් වෙන්නේ නැතුව රටට බරක් වෙන්නේ නැතුව ක්වෙට් වන්දි වලින් කරනවායි කියලා කිව්වා. ඉතින් ඒක ඒ විදිහටම මේ කටයුතු ඉක්මනින් සිදු වුණාන් පස්සේ අනිවාර්යයෙන්ම ඒ යෝජනා ක්‍රමය ක්‍රියාත්මක කරන්න අපි බලාපොරොත්තු වෙනවා. ඒ වගේම සුනිල් හඳුන්නේති මන්ත්‍රීතුමා පහුගිය දවස්වල කොරියාවේ සංචාරයකට ගියා. ඒ වගේම එතුමා ගිහිල්ලා ආවන් පස්සේ එතුමායි සම්බන්ධයෙන් මාත් එක්ක ගොඩක් සාකච්ඡා කරා. කොරියාවට ශ්‍රමිකයෝ අරිනකොට දීවර විශේෂයෙන්ම කර්මාන්තවලට නිෂ්පාදනවලට සහ දීවර අංශයට අරින්නේ. ඉතින් මේ දීවර අංශයට යවන එක අපි කවුරුත් දන්නවා. මේ රටවටේ මුහුද තිබුණත් අපේ රටේ මේ පුංචි දූපතක් වෙලා මුහුද තිබුණත් දීවර කර්මාන්තයේ යෙදෙන්නේ ඉතාම සුළු පිරිසක්. සහ කොරියාව වගේ කොරියාව පිහිටලා තියෙන ප්‍රදේශයේ බලනකොට මේ භූගෝලීය වශයෙන් මේ ප්‍රදේශයේ මේ තියෙන මුහුද නෙමෙයි මුහුද වුණත් තියෙන තත්ත්වය එහෙ වෙනස් සම්පූර්ණයෙන්ම ඉතාම සීත මුහුදලක් මුහුදක් තමයි එහෙ තියෙන්නේ. ඉතින් ශ්‍රමිකයින් හැටියට ඒ කොරියානු පර්මිට් සමාගමෙන් කරන ඒ විභාගේ මේ ඉදිරි HRD එකෙන් විභාගයට වාඩි වෙලා ඊට පස්සේ ඒකෙන් සමත් වුණාන් පස්සේ ඒ අය කොරියාවට යන්න වරම් ලබනවා. ඉතින් යනකොට ඒ අය තමයි තීරණය කරන්නේ කවුද කර්මාන්ත සඳහා යන්නේ, කවුද නිෂ්පාදන සඳහා යන්නේ, කවුද දීවර සඳහා යන්නේ කියලා. ඉතින් පහුගිය අවුරුද්දේ ඉතිහාසයේ කවදාවත් නැති ප්‍රමාණයක් 6600කට වගේ ශ්‍රමික ප්‍රමාණයක් කොරියාවට ගියා. මොකද ඒකට හේතුවක් තිබුණා වැඩියෙන් ගියේ දීවර ශේෂ්ඨයට. ඉතින් මේ තරුණයෝ විභාගේ සමත් වුණාන් පස්සේ ඒගොල්ලොන්ට යන්න අවසර ලැබුණාන් පස්සේ ඒගොල්ලෝ තීරණය කළා ඒගොල්ලෝ යනවා. හැබැයි සමහර අය නොයෙකුත් විදිහේ බොරු කතන්දරවලට සමහර අය එහෙ ඉන්න අය කියනවා එන්න ඇවිල්ලා මෙහෙන් පණින්න පුළුවන් කියලා. ඉතින් එහෙම ගිහිල්ලා ගියාන් පස්සේ තියෙන තත්ත්වේ තියෙන බැරෑරුම්කම දැනගත්තාන් පස්සේ ඒ අය ඒ රැකියාවෙන් වෙනස් වෙලා වෙනත් රැකියාවලට යන්න කටයුතු කරනවා. නමුත් අපි රජයන් අතර දැන් ඇත්තටම මේ වෙනකොට ජනාධිපතිතුමා කොරියාවට ගිහිල්ලා අපි අනිද්දා වෙනකොට ඒ ගිවිසුම එහෙදී ආපහු අලුත් කරලා අස්සම් කරනවා. ඒ ගිවිසුම මේක රටවල් දෙකක් අතර තියෙන ගිවිසුමක්. ඒතොර ඒ ගිවිසුම රාජ්‍යයන් දෙකේ ගිවිසුම කඩ කරන්න මේ මටවත් කාටවත් පුළුවන්කමක් නැහැ. එහෙට දීවරංශයේ රැකියාවට ගියා නම් ඒ විදිහට එහෙ කරන්න ඕනේ. ඒක නිසා මේ වෙනකොට ඒගොල්ලොන්ගේ කොන්දේසි වලට යටත් වෙලා තමයි අපි මේ ක්‍රියාත්මක කරන්නේ. එහෙම නැතුව ඔබ මම හිතන්නේ සභාපතිතුමා තේරුම් ගනි අපිත් පුළුවන් උත්සාහයක් ගන්නවා මේ රැකියා ලෝකයේ අනිත් තැන්වලත් සාමාන්‍ය හොඳ රැකියා අවස්ථා බිහි කරගන්න. ඉතින් මේකෙදි අපි ඉල්ලීමක් කරලා තියෙනවා කොරියාවේ කෘෂිකර්මාන්තයටත් අපිව සම්බන්ධ කරගන්න කියලා. ඉතින් ඒගොල්ලෝ බලාපොරොත්තු වෙන්නේ ඒ අස්සම් කරන ගිවිසුමට ප්‍රකාරව නීති විරෝධී විදියට වැඩ කරොත් ඒ නීති විරෝධී කටයුත්ත වෙනුවෙන් ශ්‍රමිකයාගේ බැඳීමක් ඇති කරන්න තමයි ඔය ලක්ෂ 20ක් ගැන ඒගොල්ලෝ තීන්දුව කරලා තියෙන්නේ. එහෙම නැතුව
දීවරය හුරු වෙලා තියෙන්නේ ඇමතුමි දීවර කර්මාන්තේ විතරයි. යාල එහාට ගියාට පස්සේ ඒගොල්ලන්ගෙන් දැන් දර කපන්න ඊට පස්සේ කරද්දි ගොවිතැන් කටතෝල්ට ඒගොල්ල ගන්නව නම් ඒතර ඒගොල්ලන්ගේ මේ රැකියාවේ තියෙන පරස්පරයක් ඒකයි කිව්වේ
නෑ මේ එතුමා කිව්වේ අර ලක්ෂ 20ක් අය කරනවා කියන එකනේ ලක්ෂ 20ක් ඉල්ලර නඩු දානවා කියන එක
අර ඒක පොඩ්ඩක් අර පැහැදිලි
කරන්න නෑ ගරු මන්ත්‍රීතුමා එහෙ ගිහිල්ලා දීවරංශයට යනවා නම් දීවරංශය විතරයි රැකියාව ඒගොල්ලෝගේ කැමැත්තෙන් තමයි ඒගොල්ලෝ ඒ තැන් අතහැරලා වෙනත් රැකියාවලට යන්න උත්සාහ කරන්නේ. එතකොට ඒක නීති විරෝධී රැඳී සිටීමක් හැටියට තමයි ගරු මන්ත්‍රීතුමා මේ රට සලකන්නේ. එතකොට ඒක අපිටත් එච්චර හොඳ නෑ රටක් හැටියට මේ වෙනකොට 28000ක් විතර ප්‍රමාණයක් එහෙ රැකියා කරනවා 4000 ගානක් විතර අර විදියට පැනලා ඉන්නවා. ඉතින් ඒක ගැටලුවක්. ඉතින් එහෙම නැතුව මේ මරණයට පත්වීම සම්බන්ධයෙන් එතුමා කරුණු කීපයක් කිව්වා. නමුත් ඒ සමහර ගොඩක් අය එහෙ ඇත්තම තත්ත්ව මාර්ග අනතුරු වලටත් ලක් වෙනවා. දැන් ඇක්සිඩන්ට් එකකට ලක් වෙලා ඊයේ පෙරේදා ළඟදී රෝහල් ගත වෙලා බොහොම අසාධ්‍ය තත්ත්වයෙන් ඉන්න කෙනෙක්ගේ මේ වෙනකොට ලක්ෂ 42ක් පැනලා තියෙනවා රෝහල් බිල. හැබැයි ඒවත් අපි ඒ හැම එකක් වෙනුවෙන්ම වගකීමක් ඇතුව තමයි අපි වැඩ කරන්නේ. ඉතින් මේකෙදි මං කියන්නේ ශ්‍රමිකයෝ සම්බන්ධයෙන් කටයුතු කරනකොට අපි නිතරම දැනුවත් කරන්නේ විශේෂයෙන්ම ඒ විදියට යනවා නම් මේ යන්න ඕනේ Tamanට નિયમિત රස්සාවට. දැන් ගරු මන්ත්‍රීතුමා අපි විශේෂයෙන්ම කියනවා නම් එහෙ HRD එකේ ඉල්ලීමේ හැටියට අපි මෙහෙ වෙනම දීවරයින් සඳහා පුහුණු. මොකද මේකට නුවර ළමයිනුත් යනවා. රත්නපුරේ ළමයිනුත් යනවා. විභාගෙ ඉල්ලලා සමත් වෙන ළමයි දීවරයට යනවා නම් එතන ගිහිල්ලා පුරුදු වෙන්න වෙනවා. දැන් බේරුවල අපි වෙනම දීවර කර්මාන්තය සඳහා ඒ විදියට යන අයව මුහුදේ ගෙනහිල්ලා මුහුදේ තියලා අපි පුරුදු පුහුණු කරනවා. මොකද පොඩි අවස්ථාවක් ඒගොල්ලන්ට ලබා දෙන්න ඕනේ නිසා. ඒ වගේම අපේ ගරු සුනිල් හඳුන්නේති මන්ත්‍රීතුමා තවත් එතුමා කාරණා කීපයක් කිව්වා මේ තානාපති කම්කරු නිලධාරීන් ගැන. මම වගකීම ආවෙන්නේ මගේ යාළුවා මේ මම ගරු මන්ත්‍රීතුමා මම බොහොම වගකීමක් ඇතුව කියනවා. ඒ අයට කොරියාව කියන රට ගැන ඔබතුමා දන්නවා ගිය නිසා මේ චේජු කියන ප්‍රදේශයේ තියෙන්නේ සෝල් වලින් තානාපති කාර්යාලයේ ගොඩක් බැහැරව තියෙන්නේ. එතනට යන්නත් ඕනේ ගුවන් මගින් ඒ ප්‍රදේශයට. ඒ ප්‍රදේශයට විතරක් නෙමෙයි අපේ ශ්‍රමිකයෝ ඉන්න හැම පැත්තකටම අඩුතරමේ මාස 3-4කට සැරයක් ගිහිල්ලා හොයා බලන එකක් කරනවා. මම හැබැයි ඔබතුමාට එකක් කියන්න ඕනේ. දැන් මමත් දැන් තව ටිකෙන් අදරයට කොරියාවට යනවා. හැබැයි කොරියාවේ පුදුම විදියට කොරියාවේ ඉන්නවා කොටසක් ඒක මොන හේතුවක් හින්දාද දන්නේ නොයෙකුත් විදියේ බොරු චෝදනා ගරු ජනාධිපතිතුමාට අපි සියලු දෙනාටම බොරු චෝදනා කරනවා. එක්කෙනෙක් එක වෙලාවක දාලා තිබ්බ වෙබ් අඩවියක ගරු ජනාධිපතිතුමාගේ ඔළුව ගහක් දෙන එක්කෙනෙකුට කොච්චරද තෑග්ගක් දෙනවා කියලා. එහෙ තියෙන්නේ මේ ඒකාබද්ධ විපක්ෂයේ දේශපාලනීකරණය වෙච්ච වාතාවරණයක් එහෙ තියෙන. එහෙම නැතුව මම වගකීමක් ඇතුව කියන ඔබතුමා මට කවුරු හරි කිව්වොත් කම්කරු අංශයෙන් තානාපති කාර්යාලයේ ඉන්න කම්කරු අංශයෙන් කවුරු හරි නිලධාරියෙක්ගේ වගකීම පැහැරලා තියෙනවා කියලා මම ඒ සම්බන්ධයෙන් අවශ්‍ය ක්‍රියාමාර්ග අනිවාර්යයෙන්ම ගන්නවා. ඒ වගේම ඔබතුමා මේ කතර සම්බන්ධයෙන් ලොකු කතාවක් කිව්වා. ගරු මන්ත්‍රීතුමනි මේවා පටන් ගත්තේ මේ එකක්වත් මම නම් නෙමෙයි. මේවා පටන් ගත්තේ මේක පටන් අරන් තියෙනවා 2011 මාර්තු 22 දින ති සභාපති චක්‍රලේඛණයෙන් තමයි 5/2011 මගින් තමයි මේක දක්වලා තියෙන්නේ. කාර්යාංශය වෙත ඉදිරිපත් කරන රැකියා එනවුම් සඳහා තානාපති කාර්යාලයේ සහතක වී තිබීම අනිවාර්ය නොවේ කියලා එදා චක්‍රලේඛණය නිකුත් කරලා තියෙනවා. එතකොට මේවා අද මේ මම කරගෙන ආපු දෙයක් නෙමෙයි. නමුත් ඔබතුමාගේ දැන ගැනීම පිණිස මම කියන්න කැමති ඒ කතර රටට ඔබතුමා ඒජන්සි කෙනෙක්ගේ ඒජන්සි කරුවෙක්ගේ නමකුත් සඳහන් කරා 2011 5,777ක් කතර දේශයට මැරලා තියෙනවා. 2012 23,779ක් මැරලා තියෙනවා. 2013 46,815ක් මැරලා තියෙනවා. 2014 31,664ක් මැරලා තියෙනවා. 2015 අපි එක කාලයක් අපි නවත්තලා තිබුණා මේක හරියට අවබෝධ කරගත්තාම. හැබැයි හැදී 7856යි. අනිත් පැත්තෙන්
දෙදස් දාසේ පන්දස් නමසී අසූ අටයි. ඉතිං මේක ගැන ඔබතුමාට කියනවා නම් මේක ඒ කාධිකාරයක් හැටියට හිටපු අය විසින් ඒ අයගේ
ඕඩ ප්‍රීස් ඕඩ ප්‍රීස් ගරු කතානාගතුම මුනෝ.
ගරු කතාන් හැකතුමනි මේ අපි කියාගෙනාවේ විදේශ රැකියා අමාත්‍යංශය සම්බන්ධයෙන් අපේ සුනිල් හඳුන් ඇති මන්ත්‍රීතුමා කරපු විස්තරයක් ගැන. එතකොට ඔබතුමා දන්නවා අපි දැන් හැම කෙනෙක්ම කියනවානේ දැන් මෙතන කතා කරනකොට රෝහිත අබේගුණවර්ධන ගරු මන්ත්‍රීතුමා කිව්වා අපි මාස තුනක් විදේශ ශ්‍රමිකයින්ගේ ආදායම සම්පූර්ණයෙන් නැවැත්වුවොත් මේ ආණ්ඩුව ඉස්සරහට යන්න බැහැයි කියලා. ගරු කතානායකතුමත් මෙතන මේ සභාවේ ඉන්න සියලුම මන්ත්‍රීතුමන්ලත් මාත් එක්ක එකග වෙයි ඒ තත්ත්වය කවුද ඇති කරේ කියලා. විදේශගත ශ්‍රමිකයින්ගෙන් යැපෙන රටක් බවට මේක පත් කරේ විශේෂයෙන්ම 2005න් පස්සේ මේ රට ආණ්ඩු කරපු මිනිස්සු. මේ රටේ තිබිච්ච කෘෂිකර්මාන්තයක් නැතුව ගියා, ඇඟලුම් ශේෂයක් නැතුව ගියා, කිසිම ආදායම් මාර්ගයක් නැතුව ගියා. එකමද ආදායම් මාර්ගය බවට මේකපත් වුණා. අද එතුමා කියන මං හරි සන්තෝෂ වෙනවා, එතුමා මගේ හිතවතා මෙතන හිටියා නම් මාස 3ක් නැවැත්තුවා නම් ආණ්ඩුව වැටෙනවලු. ඉතින් අපි මට ඔය කරගෙන ආපු කිසි දෙයක් එකපාර කරන්න බෑ. 2014 300,000කට වැඩි විදේශගත ශ්‍රමිකයෝ ගියා. අද මේ වෙනකොට තාම 162,000 ගිහින් තියෙන්නේ ලියාපදිංචි අනුව. එතකොට මේ රට අපි ඔබතුමත් දන්නවනම් මමත් දන්නවනම් මේකේ ආදායම තියෙන්නේ මේකෙන් කියලා මට මේ යන ක්‍රම එකපාරම එක විදියක්වත් එක විදියට නවත්තන්න බෑ. මේවට අපිට යම්කිසි කාලයක් ඕනේ, අපි ඒ ගැන අධ්‍යයනයක් කරන්න ඕනේ, අපි මේවා පුළුවන් නම් හරියට නීතියානුකූලව කරන්නේ කොහොමද කියලා බලන්න ඕනේ. අපේ පනතට පටහැනි දේවල් ගොඩක් සිද්ධ වෙච්ච දේවල් අපි වෙනස් කරා. ඉතින් දැන් ඔබතුමා බොහොම නාමිකව කිව්වා IZM කියන සමාගම. මම ඔබතුමාට අවශ්‍ය නම් මම ඕන වෙලාවක දෙන්න බලාපොරොත්තු වෙනවා. මේකේ මේ දීපු අයගේ හැමදාම ඒ රටට 2011 ඉඳලම ඇරලා තියෙන මේ IZM කියන කල්ලියක්.
රැතුව දැන් මම ඔබතුමියනේ යොමු කළේ නිශ්චිත කාරණාවක්. ඒ කියන්නේ 70%ක් ඒ අයට ගන්න බැරුව තියෙද්දි ඒ IZM ආයතනයේ දිගටම කරපු වැරද්දක් ඔබතුමියගේ කාලේ සිද්ධ වෙනව නම් ඒක නිවැරදි කරන්න කියන එක.
අනිත් එක තමයි මේක ඉගෙනවා. මේ ගරු මණ්ඩිතුමා මොනම හේතුවකට මම බොරු කියන්නේ නැහැ. ඒක මතක තියාගන්න. IZM මම ඒක තමයි මේ කියන්න උත්සාහ කරන්නේ. IZM කියන මෙතන මේ 2011 ඉඳලා කරගෙන ආපු කණ්ඩායමක් තමයි මේක දිගටම කරගෙන ආවේ. නමුත් ගිය අවුරුද්දේ මේක ඕනම කෙනෙකුට ලබා දෙන්න පුළුවන් විදියට කට්ටිය තෝරගන්න ඇරියා. ඉතින් ඔය ඇරිය ගිය අවුරුද්දේ ඇරියයි කියන කණ්ඩායම මේ 5000 ගාන කීප දෙනෙක් විසින් තමයි අරලා තියෙන්නේ. ඉතින් මේකේ මේ සම්බන්ධයෙන් මම ඔබතුමාට කියන්න ඕනේ අල්ලසා දූෂණයකට පැමිණිලි කරා. අර මට පැමිණිල්ලක් කරේ මොකක්ද අර මේ රක්ෂණයක් ගැන ඒ වගේ මේකෙත් පැමිණිල්ලක් කරා. අපේ අඛ්‍යාකාරී අධ්‍යක්ෂකතුමාට එරෙහිව පැමිණිල්ලක් කරා. අපේ අමාත්‍යාංශයේ විගණන නිලධාරියා බලහත්කාරයෙන් සමහර වෙලාවට ඇවිල්ලා අපේ නිලධාරීන්ගේ කෙලින්ම ගිහලා ඔබතුමා වුණත් දන්නවන්නේ සදාචාරයක් තියෙන්න ඕනේ, හැදිච්චකමක් තියෙන්න ඕනේ, වෘත්තිමය වශයෙන් මොනවා හරි ප්‍රොෆෙෂනල් එතික්ස් තියෙන්න ඕනේ. ඒ පුද්ගලයා අමාත්‍යාංශය වැඩ කරන එක්කන විදේශ සේවා නියුක්ති කාර්යාංශයට ඇවිල්ලා අපේ සභාපතිතුමායි කිසිම අවසරයක් නැතුව නිලධාරීන්ට ගිහිල්ලා එක එක පාඩ දානවා. මම කතා කළකෝ ඔයා ඒක කරන්න එපා, මේ ආයතනේ ප්‍රධානියෙක් ඉන්නවා, ඒ ප්‍රධානියාව හම්බ වෙලා ඕනම වෙලාවක ඕන දෙයක් කරන්න. මොකද්ද මේකට කරපු වැඩේ තමයි ඔය කියන මහලොකු විගණන එය සම්බන්ධයෙන් අල්ලස් කොමිසමට දීපු එක. ඒවට අපේ ගැටලුවක් නෑ, අපිට ඒවට මුහුණ දෙන්න පුළුවන්. අපි මේ අමාත්‍යාංශය ගැන දන්නවා, අද මේ අමාත්‍යාංශය අපි වැඩ කටයුතු කරගෙන යන හැටිත් දන්නවා. නමුත් මේවා මේ වෙච්ච වැරදි තමයි අපි දිගටම ගරු මන්ත්‍රීතුමා නිවැරදි කරගෙන එන්නේ. ඉතින් ඊට අමතරව ඉල්ලීමක් කරා අනේ පොඩ්ඩක් අමතර කාලයක් දෙන්න සර්, මේ කියන මඩ තියෙනවනේ සර්, මේවා
තව විනාඩි කීයක් අවශ්‍යද?
මට විනාඩි 15ක් විතර දෙන්න සර්.
මම මිච්ච
මේ
අමාරුයි.
විනාඩි 10ක් දෙන්න සර්.
විනාඩි 5ක් දුන්නා.
ගරු මන්ත්‍රීතුමා මේක ඊට පස්සේ අපේ ඉල්ලීමක් කරලා තිබ්බා පිටරට ගිහිල්ලා අපේ තානාපති කාර්යාලවල විශේෂ විගණනයක් කරන්න ඕනි කියලා. මම මගෙන් ඇහුවා මේක අපේ සභාපතිතුමා මගෙන් ඇහුවා මේක කරන්න පුළුවන්ද? කරාට කමන්න මං කිව්වා ඔක්කොම සියලු පහසුකම් එක්ක අරින්න කියලා. එහෙ ගිහිල්ලත් අවසානේ කිව්වේ මේ මං එනවට ඒගොල්ලෝ විගණනය කරනවට අකමැති කියලා. ඔය වගේ දේවල් තියෙනවා ගරු මන්ත්‍රීතුමා, ඒක අපිට ප්‍රශ්නයක් නෑ. මොකද මං ඒව සම්බන්ධයෙන් මං එච්චර කතා කරන්න යන්නේ නැහැ. හැබැයි මට ඉතින් ඔබතුමාට කියන්න තියෙන්නේ ඕනම දෙයක්. ඔබතුමා දන්නවා ඔබතුමාට බොහොම පැහැදිලිව මං හැමතිස්සෙම කියලා තියෙන ඕන දෙයක් සම්බන්ධයෙන් ඕනම එකක් මේ අහන්න අපි ඕන වෙලාවක කියන්න කැමති. ඒ වගේම දැන් අපේ ඩග්ලස් දේවානන්ද මන්ත්‍රීතුමා කිව්වා මේ විෂය පුහුණුව සම්බන්ධයෙන්. අද මම සන්තෝෂ වෙනවා අපි මැද පෙරදිගට ඇරපු ශ්‍රමිකයෝ වෙනුවට අපි රටවල් ගණනාවක් හදාගෙන තියෙනවා. අපි ජපානයක එකතාවයකට ඇවිල්ලා තියෙනවා. අපි ඊශ්‍රායලයකට කෘෂිකර්ම සඳහා අරිනවා. හැබැයි මේවා මේ අපිට ඕන විදියට පටවන්නන් වාලේ පටවන්න බැහැ. ජපානයට යවන්න පුළුවන් වෙන්නේ පුහුණුවක් තියෙන පුහුණු ශ්‍රමිකයෝ පමණයි. ඉතින් ඒ සම්බන්ධයෙන් භාෂාව සම්බන්ධයෙන් ඒගොල්ලෝ විභාග සමත් වෙනවා. ඉතින් මම මේ කියන්න හදන්නේ මේ වගේ කිසිම වැඩපිළිවෙලක් තිබිච්ච නැති තැනක් අපි වැඩපිළිවෙලක් හදලා තියෙනවා. ඒ වගේම මොනම හේතුවකටවත් අපේ කාන්තා කටයුතු අද අමාත්‍යාංශයේත් මේක විවාදයට භාජනය වෙන වෙලාවේ අපි මතක් කරන්න ඕනේ කාන්තාවන් පිටරට යවනකොට අපේ නිහාල් ගලප්පති මන්ත්‍රීතුමා කිව්වා මේ සමහර දේවල් පනතෙන්ම සඳහන් වෙලා තියෙනවා. මොකද ඒජන්සි කාර්යකු ඒජන්සි නියෝජිත ආයතනයකට මුදල් ගෙව්වායින් පස්සේ ඒ යන්නේ අවුරුදු දෙකකට. මොකක් හරි වෙලා අපහු ගෙන්නනවා නම් එතනට ඒ නියෝජිත ආයතනය තව එක්කෙනෙක් ලබා දෙන්න ඕනේ. ඉතින් ඒ ලබා දෙනකොට සමහර වෙලාවට අර ගෙවපු සල්ලි එහෙම අපහු ගන්න බෑ. මන්ත්‍රීතුමා එකග වෙයි, මමත් ඕකට ගොඩක් මහන්සි වුණා. මම පුද්ගලිකවම නියෝජිත ආයතනේ මම කවදා පුද්ගලික මම කතා කරන්නේ නියෝජිත ආයතන හිමිකරුවන්ට. නමුත් එතුමා ගෙන්නල ඔබතුමාගේ කටයුත්ත නිසා මම කතා කරා. එතුමා දෙන්න එකග වෙච්ච ගාණක් තියෙනවා. ඉතින් මේකේ මේ පනතක් තියෙනවා. ඒ පනත මේ 1985 විදේශ සේවා නියුක්තිකාරයන්ස පනත. අපි ඒ අනුව තමයි මේක කරගෙන යන්නේ. ඉතින් මොනවා හරි අපි ඕනෑම වෙලාවක සූදානම්. අපිට තියෙන ඒ ඉඩ ප්‍රමාණය තුල වැඩ කටයුතු කරන්න. ඔබතුමාට මම බලාපොරොත්තු වුණේ ගියා වුරුද්දේ අපි හිතුවේ නෑ මේ නොයෙකුත් බාධා අපිට ආවා. මොකද විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව අපි විසින්ම දැන් විශ්‍රාම වැටුප ගෙවීම කෙරෙන්නේ විදේශ සේවා නියුක්ති කාර්යාංශයෙන් මගින් නිසා විශ්‍රාම වැටුප් බලට බලය තියෙන ආයතන දෙකක් රටේ තියෙන්න බැහැනේ. ඒ සම්බන්ධයෙන් ගොඩාක් ප්‍රශ්න අපිට තිබුණා විසඳ ගන්න. ඉතින් අපි ඒව ඔක්කොම කරගත්තා. අපි බලාපොරොත්තු වෙනවා ලබන අවුරුද්දේත් අපිට ඒක කරන්න පුළුවන් වෙයි කියලා. අපි ඔබතුමාලා දන්නවා නිකන් ඔහේ අන්නවාලේ ඩොලර් 100ට 150ට ගියායට අවම වැටුපක් අපි හදලා තියෙනවා. අද ශ්‍රමික යන ප්‍රමාණය අඩු වුණා 2014ට වැඩි. අද ලබලා තියෙන ආදායම් ප්‍රමාණය වැඩි. ඒ ආදායම වැඩි වෙච්ච එක හේතුව තමයි අද යවන්නන් වාලේ යවන්නේ නැති එක. ඉතින් මේ වගේ විශේෂයෙන්ම මේ අවස්ථාවේ
ගරු ඇමතුමිය ඔබතුමගේ අවසරය ඇතුව අර විදේශ ශ්‍රමිකයින්ට විදේශ විනිමය පනතේ අදාළතාවය ගැන ඔබතුමිය උත්තර දුන්නත් දන්නේ ඒක බලපානවද නැද්ද කියන එක පිළිබඳ ඔබතුමිය හොයලා බැලුවා නම් ඒ ගැන පැහැදිලි කරොත් හොඳයි කියලා මං හිතන්නේ.
ඔව් ඒ ගැන නෑ ඔබතුමා ඉස්සෙල්ලා කිව්වේ අයවැයෙන් තියනවා කියලා. ඊට පස්සේ කිව්වා විදේශ විනිමය පනතෙත් තියෙනවා කියලා. ඉතින් එහෙම මොනවා හරි කරන්න ඉස්සෙල්ලා මගේ විශ්වාසයක් තියෙනවා ඒ සම්බන්ධයෙන් ගරු මන්ත්‍රීතුමා අපිව සම්බන්ධ කරගනි කියලා. ඉතින් විශේෂයෙන්ම අපේ බලාපොරොත්තුව තමයි පුහුණු ශ්‍රමිකයෝ සහ හොඳ නීති රීති වලට ශ්‍රමිකයන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා වෙන රටවල් වල රැකී රක්ෂා අවස්ථා ලබා ගන්න එක. ඉතින් මේ වෙනකොට හැබැයි ඒ රටවලුත් විශේෂයෙන්ම එමිරේට්ස් රාජ්‍ය, සෞදි අරාබියාව වගේ රටවල් වලත් ඒවා විධිමත් භාවයකට පත් කළා. ඒ ශ්‍රමිකයෝ පිළිබඳ ආරක්ෂාව ඒගොල්ලොගේ වැටුප් කොටිම කියනවා නම් සෞදි අරාබියාවේ ක්‍රමයේ හැටියට මාසෙ සැරයක් වැටුප දාන්න ඕනේ ශ්‍රමිකයාගේ ගිණුමට. එතකොට ඒ වගේ විධිමත් විදියට දැන් ඒ රටවලුත් පුරුදු වෙලා වැඩ කරන්න පටන් අරන් තියෙන නිසා අපේ විශ්වාසයක් තියෙනවා ඉතිහාසයේ වෙච්ච සිද්ධීන් වගේ රිසාන නෆික්ලගේ වගේ දේවල් වෙන්නේ නැහැ කියලා අපි ඊට අමතරව අපි ගරු ජනාධිපතිතුමා මැතිවරණයේදී පොරොන්දු වෙච්ච දේ ශ්‍රමික පවුල්වල සුබසාධනය අපි ගිය අවුරුද්දේ 2016 ජනවාරි 8 වෙනිදා ලියාපදිංචිය සහ ඒ පවුල් සම්බන්ධයෙන් වැඩ කටයුතු කරන්න පටන් ගත්තා මේ අවුරුද්දේ ඉඳලා විශේෂයෙන්ම නැගෙනහිර පළාතත් උතුරුමැද පළාතෙත් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් කාර්යාලයට අපි ජංගම පවත්වලා තියෙනවා ඒ අනුව අවුරුදු 15කට 20කට විතර ඉස්සෙල්ලා ගිය අය අපිට ගෙන්නලා දෙන්න පුළුවන් වෙලා තියෙනවා හොයාගන්න බැරුව හිටපු අය ලංකාවට එනකොට සිංහල භාෂාවත් අමතක වෙච්ච අය මේ වගේ අපිට ගොඩක් වැඩ ඒ ජංගම සේවයේ හින්දා කරන්න පුළුවන් වෙලා තියෙනවා ඉතින් මේ හැම කටයුත්තක්ම විශේෂයෙන්ම ශ්‍රමිකයා විදේශගත ශ්‍රමිකයාට නියම අගයක් ලබා දීලා ඒ අයට ඒ වටිනාකමක් ලබා දීලා කටයුතු කරනවා ගොඩක් මට එක්කෙනෙක් වගේ නිකන් කියවුණා ඒගොල්ලෝ අතින් මේ අපි ශ්‍රමිකයෝ එවන මුදල් ප්‍රමාණය විතරයි බලන්නේ ශ්‍රමිකයන්ගේ ආරක්ෂාව ගැන බලන්නේ නැහැ කියලා ගරු කතානායකතුමනි ශ්‍රමිකයෝ යවන හැම රටකම තානාපති කාර්යාලයේ කම්කරු අංශයක් වෙනම තියෙනවා ඒ නිලධාරීන් නිරන්තරයෙන්ම රෑ 12ට කතා කරත් ඕනෙම ශ්‍රමිකයෙකුට කරදරයක් වෙලා ඒගොල්ලෝ දුරකථනයෙන් ඒ අය හා සම්බන්ධ වෙන්න ඕනේ මම නම් මොනම හේතුවකටවත් විශ්වාස කරන්නේ නැහැ අද මේ කවුරු හරි කියනවා නම් මේ තානාපති නිලධාරීන් හෝ ඒ අයට අපේ ශ්‍රමිකයෝ පිළිබඳව ආරක්ෂාවක් සුබසිද්ධියක් සුබසාධනයක් වෙන්නේ නැහැ කියලා කියනවා නම් වෙන තැන් ඇති. හැබැයි අපි පුළුවන් උපරිම මට්ටමකින් අවම කරලා තියෙන්නේ. ඒ වගේම ගරු කතානායකතුමනි මේ වෙලාවේදී මතක් කරන්නට ඕනේ අපේ ආයතන දෙකක් තියෙනවා අපේ අමාත්‍යාංශය යටතේ. අපේ අමාත්‍යාංශයේ හිටපු ලේකම්තුමා ජී.එස්. විතානගේ මැතිතුමා එතුමා දැන් මාස දෙකකට විතර කලින් වෙනත් අමාත්‍යාංශයකට මාරු වුණා. එතුමා ගොඩාක් මේ අමාත්‍යාංශයේ වැඩ කටයුතු වලදී විශේෂයෙන්ම අපි අද රටක් හැටියට යවන රටවල් සහ මේ බාර ගන්න රටවල් වල රටවල් 18ක සභාපතිත්වය අපේ රටේ තියෙන අබුඩාබි ඩයලොග් කියලා ඒ හරහා ඔය යවන අය ඒ එතිකල් රිකෘට්මන්ට් එතකොට රිකෘට්මන්ට් ෆ්‍රී මේ චාර්ජ් කරන්න නැතුව මුදලක් ගන්න නැතුව යවනේව ඒ වගේ දේවල් අපි දියුණු කරගෙන යනවා ඒ අබුඩාබි ඩයලොග් හරහා ඒ කටයුතු වලදීත් වගේම කාර්යාංශයේ කටයුතු වලදීත් විශේෂ මැදිහත් වීමක් එතුමා කළේ අවශ්‍ය කටයුතු අපිට උදව්පකාර කරා මේක අවස්ථාවක් කරගන්න එතුමාට ස්තුති කරන්න ඒ වගේම අලුතෙන් පත් වෙච්ච අපේ නව ලේකම්තුමා ගාමිණී සෙනවිරත්න මැතිතුමා බොහොම උවමනාවෙන් අපේ අනිත් අතිරේක ලේකම්තුමියන්ලා සහකාර ලේකම්තුමියන්ලා එක්ක මේ වැඩ කටයුතු ගොඩක් කරගෙන යනවා ඒ සියලු දෙනාටම මගේ ස්තුතිය පුද කරන ගමන්ම විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සභාපතිතුමා රජපාල උපේසේකර මැතිතුමාටත් ඒ වගේම විදේශ රැකියා ඒජන්සිය සභාපති නීතිඥ ලලිත් පීරිස් මැතිතුමාටත් ඇතුළු අපේ කණ්ඩායමක් හැටියට ඉස්සර මොන දේ වුණත් අද සාමූහිකව හැම දෙනාම තමන්ගේ වගකීම ඉෂ්ට කරන්න පුළුවන් උපරිම සේවයක් කරන සාහනයක් බවට විදේශ සේවා නියුක්ති කාර්යාංශය පත් වෙලා තියෙනවා ඒ සියලු දෙනාටම කාර්ය මණ්ඩලයේ හැම කෙනෙකුටම සුළු සේවකයින්ට හැම කෙනෙකුටම මම විශේෂභාර ඇමතිවරිය හැටියට ස්තුතිය පුද කරමි අද දවසේ අපිට ඉඩකඩ ලබා දුන් ඔබතුමාටත් අපේ ස්තුතිය පුද කරමින් මන් නිහඬ වෙනවා